දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි සෙනසුරාදා දවසේ ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සෙනසුරාදා උදේවරු වෙන් කරගෙන තියෙනවා මේ මුලින්ම යෝගාශ්‍රමයේ කතිකාවත හෝ දිනචරියාවේ කොටසක් සඳහන් කරලා ඊළඟට සංගීත සූත්‍රය මුල් කරගෙන යම් දහම් කොටසක් මතු කරගෙන ඒ ඔස්සේ සාකච්ඡාව පවත්වන්න. ඉතින් මෙතෙන්දී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මම කතා කරනවා අනිත් අය නිශ්ශබ්ද ඉන්නවා කියලා. මේක සාකච්ඡාවක් වශයෙන් පවත්වීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා නිකුත් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ගිහි උපාසක මහත්තුරුත් මේකට සක්‍රීයව දායක වෙන්න කියලා මතක් කරනවා. මොකද එතකොට තමයි මේක බොහොම මේ සාර්ථක සාකච්ඡාවක් බවට පත් වෙන්නේ. ඉතින් අපි එහෙමනම් අදට මේ නියමිත යෝගාශ්‍රම කතිකාවතේ හෝ දිනචරියාවේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්කාතම් බ්‍රහ්මචරියන් සන්දිට්ඨික මකාලිකං යත්ත හමෝගහ පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්දං බ්‍රූහෙහි මාකාමස්ම මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් ඒ උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නො අස්සද්දෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ ශිෂ්‍ය පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපatti මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද ඒ නුත්තමාර්ථයේ වැළහි යාමට හේතු පැනන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණ ආධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදානියන් ගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධි ඉතිවිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ඣිමාය පදානක්ඛමාය අසඨෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්හපරක්කමෝ අනිච්චිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානියන් ගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලේක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම්මාදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බේද කුල බේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වැනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිදං භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පියව් හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසිඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබාවදාළ සංඝඤත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනුගෙන දලදලු ගත්තා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටි පන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා බස්සා රාමතා ගණසංගරිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාත්මි ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
අපි මතක් කරගත්තේ මේ යෝගාශ්‍රම කතිකාවතේ කොටස් කීපයක් මුල් කොටස. ඉතින් අපි ඒකෙත් ඉතින් ඇත්තටම සෑහෙන සැලකිය යුතු කොටස් තියෙනවා. මේ අතිපූජනීය ඥානාරාම සාමණේර වහන්සේ විවිධාකාර සූත්‍ර දේශනාවලින් මතු කරගත්තු. ඉතින් එක මතකයි මේ එක සාකච්ඡාවකදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මේ කරුණු ගැන වුණත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා. මොකද මේ සමහර කරුණු ගැන ගැඹුරු අර්ථයෙන් නැත්තම් ඒකේ තියෙන විවිධාකාර අර්ථ මතු කර ගැනීම අවශ්‍ය වෙනවා. නැත්තම් ඒ කරුණ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් අපි අදට නියමිත මේ සංගීත සූත්‍රයේ කොටසක් අපි සාකච්ඡාවට ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එමනම් සංගීත සූත්‍රයෙන් කොටසකට යමු.
අවසරයි සංස. සංගීත සූත්‍රය දීඝනිකාය පාඨක වර්ගය 358 වෙනි පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කත මේ ද්වේ ධම්මා නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්ති කුසලතාච ආපත්ති වුට්ඨාන කුසලතාච සමාපත්ති කුසලතාච සමාපත්ති වුට්ඨාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාඛල්යංච පරිසන්තාරෝච අවිහිංසාච සෝචෙයංච මුට්ට සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුත්වද්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංකාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච පග්ඝහෝච අවික්ඛේ පෝච සීල විපත්තිච දිට්ඨි විපත්තිච සීල සම්පදාච දිට්ඨි සම්පදාච
තමයි ගන්න තියෙන්නේ. හඳයි. අපි ගිය පාර කතා කරගත්තා ඔය අවිප්පටිසාරත්ථ කියන කොටස ගැන. විශේෂයෙන්ම අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් කියනවා. මේ එක අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවාම මොකටද මේ සීලයක් අවශ්‍ය වෙන්නේ කියලා. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ අවිප්පටිසාරයේ පිණසයි කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවනාවකට වාඩි වුණාම නැත්තම් හිත හදන්න පටන් ගත්තාම අපේ හිතම අපිට චෝදනා කරනවා නම් මේ සීලේ යම් යම් දුර්වලතාන් තියෙනවා, අතන සිල් කැඩලා තියෙනවා, මෙතන සිල් කැඩලා තියෙනවා, මෙතෙන්දී මම නිවැරදි හැසිරෙලා නැහැ, මෙතෙන්දී කටයුතු නිවැරදි විශ්ත කළා නැහැ කියලා නිකන් අපේම හිත අපිට චෝදනා කරන සබහායක් තියෙනවා නම් එතකොට ඉතින් කිසිම අමාරුයි ඇත්තටම කියනවා නම් මේ හිත හදන්න නැත්නම් හිතේ භාවනාවක් දියුණු කරන්න. ඒ වෙනුවට හිත චෝදනා කරනවා වෙනුවට හිතින් එනවා නම් නිකන් තමන් දැන් සත්පුරුෂයෙක්, තමන් දැන් නිවැරදි මාර්ගයේ ගමන් කරන අය, කලින්ට වඩා දැන් තමන් මේ සත්පුරුෂ ගුණයක පිහිටලා තියෙන අය, සීලය පුළුවන් තරම් අවංකව ආරක්ෂා කරන්න හදනවා අය කියලා අන්න තමන්ට ආකල්පයක් හැදෙනවා නම් හිතෙන් සීලය හරහාම අන්න ඒකට කියනවා සාමාන්‍ය සමාධි සංවත්නික සීලය කියලා. ඒ කියන්නේ සීලයම සමාධියක් පිණිස තුඩු දෙනවා. සමාධියක් පිණිස සීලයම ලොකු රුකුලක් දෙනවා. ඒතර ඒ බඳු සීලයක් තමයි බුදුරජාන් වහන්සේ අගය කරන්නේ. මොකද අපි සීලය එතකොට මුල් කරගෙන තියෙන සමාධියක් හදා ගැනීම සඳහා. ඒ කියන්නේ මෙතින් අදහස් වෙන්නේ නැහැ මේ එතෙ ඒකට විතරක් යොදා ගන්න කියලා. නමුත් සීලය නිවැරදිව ආරක්ෂා කරනවා නම් ඒ සීලයෙන්ම යම් කිසි පෙළඹවීමක් එහෙම නැත්නම් යම් තල්ලු කිරීමක් හම්බ වෙනවා සමාධියට. එතකොට සමාධිය හදා ගන්න පහසු වෙනවා. එතකොට සීලය හොඳින් තියෙනවනේ. ඊළඟට ඉතින් සමාධියක් හදාගත්තා නම් සමාධිය පදනම් කරගෙන ඊළඟට විපස්සනාවකට යන්න පුළුවන්, ප්‍රඥාවකට යන්න පුළුවන්. එදාත් අපි මතක් කරගත්තා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේක තනිකර රේඛීය ගමනක් කියලා. මොකද ඊළඟට ප්‍රඥාව ආය සීලයට උදව් කරනවා. ආය සීලය ප්‍රඥාවට උදව් කරනවා. සීලය සමාධියට උදව් කරනවා. සමාධිය ප්‍රඥාවට උදව් කරනවා. මේ වගේ මේ අංග තුන සම්බන්ධයෙන්, ශික්ෂා තුන සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මෙතන තනිකර නිකන් එකකට පස්සේ අනික එනවාය කියලා රේඛීය සම්බන්ධයකට වඩා හිතා ගන්න තියෙන්නේ මේ අංග තුනම නැත්තම් ශික්ෂා තුනම එකක් අනිකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. සිල්වතාමයි ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. ප්‍රඥාවන්තයෙක් නම් ඔන්න සිල්වත් වෙනවා කියලා අර බුදුරජාණන් වහන්සේ එදා අපි මතක් කරගත්තේ සෝනදණ්ඩ සූත්‍රයේදී මතක් කරනවා. ඒ නිසා සීලේදී සමාධියට තුඩු දෙන ආකාරයත්, සමාධිය ඊළඟට හැදුනට පස්සේ සමාධිය පාදක කරගෙන විපස්සනා දියුණු කරගන්න ආකාරයත්, විපස්සනාව තව තව දියුණු වෙනකොට යම් පමණකින් ආයේ සීලේ යම් දුර්ලතන් තියෙනවා නම් ඒව හදාගන්න ආකාරයත් එක අතින් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් ඊයේ අපි ඇත්තටම ගිය පාර භාවනා වැඩසටහනදී සාකච්ඡා කළා සාමුගිය කියලා සූත්‍රයක්. ඒක හම්බ වෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. ඒකේ සඳහන් වෙනවා සීල පාරිශුද්ධි ප්‍රධානි අංග කියලා කොටසක්. ඒකෙදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඇත්තටම ඒක ආනන්ද සාමින් වහන්සේ කියන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රධානි අංග හතරක් දේශනා කළා තියෙනවා අය. සීල පාරිශුද්ධි ප්‍රධානි අංගය, දිට්ටි පාරිශුද්ධ චිත්ත පාරිශුද්ධි ප්‍රධානියංගය, දිට්ටි පාරිශුද්ධි ප්‍රධානියංගය, විමුක්ති පාරිශුද්ධි ප්‍රධානියංගය කියලා. ඒකේ සීල පාරිශුද්ධි ප්‍රධානියංගයේදී මතක් කරන්නේ දැන් අපි තුන් සාමාන්‍යයෙන් දන්නවා මොකද්ද මේ සීල පාරිශුද්ධිය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද ඉද බික්කවේ බික්කු පාතිමොක්ක සංවර සංගුතෝ විහෙරති ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා තමයි සාමාන්‍යයෙන් සීලය ගැන සීල පාරිශුද්ධියක් ගැන විස්තර කරන්නේ. කියන අනුමාත්‍රෝද මේ සීලයක් සම්බන්ධයෙන් සිල්පදයක් සම්බන්ධයෙන් එයාගේ හිතේ යම්කිසි මේ සිල්පද කඩන්න හිතේ අකමැත්තක් තියෙනවා, ලැජ්ජී ස්වභාවයක් තියෙනවා. දැන් කවුරුත් ළඟ නොහිටියත් මේ තමන්ම අවංකව ආරක්ෂා කරන්න උවමනාවක් තියෙනවා. මේ කාටවත් පේන්න නෙමෙයි, නැත්තම් කවුරුත් බලාගෙන ඉන්නවා කියලා හැඟීමකින් නෙමෙයි, තමන්ම අවංක වෙනවා මේ සීලය ආරක්ෂා කරන්න. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සීලය කවුරුත් කියනවට, නැත්තම් බුදුහාඳුරෝ හරි කියනවට, එහෙමත් නැත්තම් මේ ආචාර්යවරයෙක් කියනවට, එහෙම බරෙන් පටවපු සීලයක් වෙන්නේ නැහැ. මේක ටික ටික තමන්ට යාදෙනකොට, නැත්තම් ටික ටික තමන්ට හුරු වෙනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නැත්තම් ඒ විදිහටම තමන් හික්මිලා එතකොට ආයි මේක බරක් වශයෙන්, නැත්තම් එහෙමත් නැත්තම් මේක පටවපු දෙයක් වශයෙන් එහෙම හිතෙන්නේ නැහැ. සීලෙන් ආරක්ෂාවක් ලැබෙනවා නේද කියන තමන්ට මේ කලින් නොදකපු පැත්තක් ඔන්න විවෘත වෙනවා. එතකොට අර සීලය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සීලය නිසාම තමන් ආරක්ෂා වෙලා රැකිලා තියෙනවා නේද කියලා තේරෙනවා. සීලයක් නොතිබුණා නම් තමන් කොයිතරම්නම් ආයෙත් ආශ්‍රව වැඩෙන පැතිවලට යොමු වෙනවද කියලා ඒ සීලය ගැන ලොකු ගෞරවයක් මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඇති වෙනවා. ඉතින් ඕකේ තව පැත්තක් තමයි අතරම අද අපිට ඕනනම් කතා කරන්න තියෙන මේ සීල විපත්ති, නැත්තම් මේ මොකද්ද අනිත් කාරණේ, සීල විපත්ති.
අද තියෙන්නේ සීල සම්පදා, ditthi සම්පදා.
සීල සම්පදා, ditthi සම්පදා. හොඳයි. එතකොට සීල සම්පදා කියන එකට සලකන්න වෙන්නේ ඒ වගේම සීලයම තමන්ට සම්පත්තිකර අවස්ථාවක් බවට පත් වෙලා, සීලය තුලින්ම තමන් හික්මිලා, සීලය තුලින්ම තමන්ට ලොකු දැන් පිටුවහලක් ලැබෙනවා. ඉස්සර නම් සීලයක් ආරක්ෂා කරන්න ගියාම සිල්පදයක් ටිකක් බරක් වශයෙන් දැනෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් පන්සිල්වල ඉඳලා අටසිල්වලට පත් වුණාම ඉතින් දැන් රැට කන්න හම්බ වෙන්නේ නැහැ, උස්සසුන් ආහාර මේ දරන්නත් බැහැ, ඊළඟට මල් ගඳ සුවඳ විලවුන් ඒවා දරන්නත් බැහැ, ඊළඟට නැටුම් ගැයුම් වැයුම් මේවා කරන්නත් බැහැ. මුකුත් දර්ශන කියන්නේ හිත අලවන, හිත බඳවන දර්ශන විශේෂයෙන් අපි හිතමු සිනමා දර්ශන වෙන්න පුළුවන්, රූපවාහිනී දර්ශන වෙන්න පුළුවන්, මේ වගේ දේවල් වලට යන්නත් බැහැ. ඉතින් එතකොට කෙනෙකුට හැඟෙන්න පුළුවන් අර තමන්ගේ තිබිච්ච නිදහස ඇහුරුණා වගේ. තමන්ට මෙතෙක් කාලයක් නම් කැමැති කැමැති වෙලාවට කන්න බොන්න හැකියාව තිබුණා, ඒක නැහිමි වුණා. කැමැති කැමැති වෙලාවට ඕන දෙයක් බලන්න අවස්ථාව තිබුණා, දැන් ඒකත් අහිමි වෙලා. ඒ වෙනුවට තමන් නිකන් හිර වෙච්ච ගතියක්, හොටු වෙච්ච ගතියක්, හැමදේම නිකන් අත් දෙක බැඳලා දැම්මා වගේ ගතියක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අපි හිතමු මොකක් හරි දර්ශනයක් බැලීම හරහා කොයිතරම්නම් හිතේ ඒ වෙලාවේදී කෙලෙස් මේ ප්‍රමාණයක් ජනිත වෙනවද, ඒ හරහා තමන් දියුණු කරපු යම් සිගුණයක් ඒ දර්ශනය හරහා හානි වෙනවද, ඒකට ඒ තුළින් තමන් පිරිහෙනවද කියලා ආපස්සට හැරලා බැලුවොත් එතකොට තමයි තේරෙන්නේ මේ මෙන්න මේ අනවශ්‍ය දෙයක් මම බලන්න ගියා, ඒ හරහා ආයෙත් ඔන්න හිතේ රාග ద్వේෂ මතු වුණා, ඒ හරහා අර අමාරුවෙන් දිනු කරගත්ත සතියක්, අමාරුවෙන් දිනු කරගත්ත සමාධියක්, ප්‍රඥාවක් ඔන්න ආයෙත් පිරිහුණා. ඒ නිසා හරීම පහසුයි ඇත්තටම අපිට මේ දිනු කරගන්න දේවල් පිරිහෙලා ගන්න එක නම් හරීම පහසුයි. දැන් භාවනාවක් දිනු කරගන්න ගියාමත් සතිය මුලින් වඩා ගන්නවා කියන එක හරීම අමාරුයි. හිත ඉන්නෙම නෑ සාමාන්‍ය මේ වර්තමාන අරමුණක. සෑහෙන ඉතින් නැවත නැවත අත යොදලා ගෙනල්ලා තියන්න වෙනවා. මැදිහත් වෙලා නැවත නැවත මේ අරමුණේ හිත තියන්න වෙනවා. ඉතින් අපි හිතමු පොඩ්ඩක් අමාරුවෙන් මේ සතිය හදාගත්තා නම් ඊළඟට ආයෙත් අන්න කාත් එක්ක හරි කතා කරලා අර මොකක් හරි තේරුමක් නැති දෙතිස් කතාවකට ගිහාම, එහෙමත් නැත්නම් අර වගේ මොනහරි කාම දර්ශනයක්, මොනහරි අනවශ්‍ය දර්ශනයක්, හිත ඇවිස්සෙන දර්ශනයක් බලන්න ගිහාම අර දියුණු කරගත්ත ටික එහෙම්ම සම්පූර්ණයෙන්ම ආයි හොදපාළු වෙලා යනවා. ආයතින් මුලින් ඉඳන් හදන්න ඕනේ. මොකද ඒ තරම් හරි අමාරුයි මේ හිතේ ගුණයක් වර්ධනය කරනවා කියන එක. හැබැයි හිතේ හදාගත්ත ගුණය නැති කරගන්න නම් තප්පරෙන් දෙකෙන් පුළුවන්. විනාඩියෙන් දෙකෙන් පුළුවන් ඒ තරමට මේ දේවල් ඉස්සලා යනවා. ඒකයි මේ හරිම අමාරු, මේ සඳහා කැප වෙන්න වෙනවා. මේ සඳහා දැඩි උත්සාහයක් දරන්න අපේ මේ යම් ගුණයක් මේ හිතේ පිහිටුව ගන්න. ඉස්සලා නොයන විදිහට මේ හිතේ තහවුරු කරගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් එක්ක කරන සුළු කතාවකදී පවා හිතේ අනවශ්‍ය විතර්ක අවදි වෙලා, අනවශ්‍ය ප්‍රපංච වලට හිත ගිහිල්ලා, කතන්දර ගෙතීම් වලට ගිහිල්ලා අර දියුණු කරගත්ත දේ හේම නැති වෙලා යනවා. ඉතින් ආයෙත් අයන් ඉඳන් ආයෙ පටන් ගන්නවා. ආයෙත් ඔන්න දියුණු කරනවා. ආයෙ සතිය දියුණු කරනවා. ආයෙ ප්‍රඥාව දියුණු කරනවා. ආයෙ සමාධිය දියුණු කරනවා. ආයෙත් ඔන්න කට්ටියත් එක්ක ගිහිල්ලා අනවශ්‍ය දේවල් කතා කර කර හරමින් ඉන්නවා නම්, නැත්නම් අනවශ්‍ය දර්ශනයක් බලන්න යනවා නම්, ආයෙත් මේක නැති වෙලා යනවා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරන්න ගත්තාම අන්න අටසිල් සමාදන් වුණා අය මම දැන් ඉඳන් විසූක දසන වලට යන්න විදිහක් නැහැ. මේ අනවශ්‍ය දේවල් තියෙන ඕන තරම් සමාජයේ බලන්න කියලා ආරාධනා කරනවා. නමුත් ඔන්න දැන් අටසිල්මත් මේ සමාදන් වෙලා හින්දා මතක් වෙනවා දැන් මේවා බලන්න යන්න සුදුසු නැහැ. එතකොට මේ සීලය කැඩෙනවා. සීලයට හානි වෙනවා. එහෙමත් නැත්නම් අපිටම ඕන තරම් Tamanට සුඛෝපභෝගී දේවල් තියෙනවා. නමුත් මේ සුඛෝපභෝගී දේවල් වලටම ගිහාම තන්න Tamanගේ තිබිච්ච අර මධ්‍යස්ථ භාවය දුර වෙලා යනවා. එක අතකින් මේ සංසාරය ගැන තිබිච්ච ඒ බිය එහෙමත් නැත්නම් සංසාරේ තියෙන දුක වෙනුවට මේ සාමාන්‍යයෙන් తాවකාලිකව හරි ලොකු සැපයක් භුක්ති විඳින්මින් ආයිත් කාම භෝගී ජීවිතයකට තල්ලු වෙනවා. ඊට මේ වගේ ප්‍රතිකීපයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මහාන ජීවිතයේදී වුණත් අපි මහාන ජීවිතයකට පත් වුණාම එකතකින් සෑහෙන්න ගිහි ජීවිතයේ තිබිච්ච සැප සම්පත් අත්හැරලා දාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළු මිත්‍රයෝ අත්හැරලා දාලා වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු තමන්ට කැමති කැමති වෙලාවට රසමසවලු භුක්ති විඳිමින් එහෙම නැත්නම් කැමති කැමති දර්ශන බලමින් දේ කැමති කැමති සින්දු ගීත අහමින් ගත කරපු ජීවිතේ සම්පූර්ණ වෙනසකට පාත්‍ර වෙනවා. ඉතින් අපි හිතමු අට සීලේ ඉඳන් කෙනෙක් ඔන්න දස සීලයකට ආවහමත් ඔන්න ඒ වගේ ස්වභාවයක් තියෙන. ඊළඟට එයාට මුදල් පරිහරණය කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. කැමති තැනකට එහින්දා යන්න විදිහක් ඇත්තෙත් නැහැ. හැම දෙයකටම අනුන්ගෙන් එකෝ යම් පිළිසරණක් ලබන්න වෙනවා. මොකද යන්න විදිහක් නැහැ, අතේ සල්ලි නැහැ. එතකොට ඉතින් අන්න කවුරු හරි පාසක මහත්තයෙක් කතා කරගන්න වෙනවා, කැපකරුවෙක්ව කතා කරගන්න වෙනවා, හරිම අමාරුයි. ඉතින් ඕක සමාලාවට කෙනෙක් දකින්නේ හරි කරදරයක් වශයෙන්. මේ ඉස්සෙල මං බස් එකේ සල්ලි දීලා ගියා. දැන් එක්කෝ මට යන්න විදිහක් නැහැ. එක්කෝ දැන් ඔන්න ලංගම් බස් එකක් එනකන් ඉන්න ඕනේ. ඉතින් පුදුම කරදරයි. ඉතින් ඕක ඕක එළියට බහලා බැලුවම තමයි තේරෙන්නේ කොච්චර මාර්ගික ලංගම් බස් එකක් අල්ලගන්න. මොකද අනිත් බස් වල ගන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහරවිට ඉතින් අපිට හිතෙනවා යකෝ මේක මේ ඉස්සෙල්ලා මම මේ හරිම මේ කැමැත්තෙන් නිදහසෙන් හිටිය මිනිස්සයා. දැන් මේ යන්න පුළුවන් තැනටවත් යන්න විදිහක් නැහැ. කැමති දේවල් සල්ලි දීලා ගන්න විදිහක් ඇත්තෙත් නැහැ. කියලා ඉතින් සමහරවිට මේ අපි රකින්න සීලය සම්බන්ධයෙන්ම සමහරවිට මේ ඒක අවතක්සේරු කිරීමක් හෝ ඒක නිග්‍රහයට ලක්වීමක් අපේ හිත ඇතුලෙන් වෙන්න පුළුවන්. නමුත් මේ මේකේ වටිනාකම තමන්ට තේරෙන්නේ මේ සල්ලි දීලා ගන්න තියෙන දේවල්ද අපි ගන්නේ කියන එක තමයි ගැන මතක් කරාම තමයි ඔක මේ මතක් වෙන්නේ. ඔය එක අවස්ථාවකදී මේ යම්කිසි ගම්දටුවෙක් මේ යනවා එක මේ රැස්වීමකට. රැස්වීමකට ගිහාම මේ එතන රැස්වීමේදී කතා කරනවා මේ ශ්‍රමණ භවත් ගෞතමීන්ගේ ශ්‍රාවකයෝ මේ මිලමුදල් පරිහරණය කරනවා ආය වගේ සංවාදයක් එතනදී යනවා. මණිචෝලක ගාමිණී කියලා මේ ගම්දටුවගේ නම. ඊට පස්සේ තේ මේ ගම්දටුව හැබැයි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙහෙම මිලමුදල් පරිහරණය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ තැනත්තා මේ රැස්වීමදි ප්‍රකාශ කරනවා නෑ, ඒගොල්ලෝ එහෙම මිලමුදල් පරිහරණය කරන්නේ නැහැ, ඒවෙන් වැළකීලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද? මේ අපි මිලමුදල් පරිහරණය කරනවා නම් අපිට අතට සල්ලි තියෙනවා නම් එතනින් අපිට කැමති දේක් ගන්නත් හැකියාව තියෙනවා. මොකද අපිට කැමති මොකද්ද? හිත ඉල්ලන්නේ මොකද්ද? සල්ලි දුන්නා ඒ දේ අරගත්තා. ඉතින් අපිට සල්ලි නැත්තම් අන්න වෙන ක්‍රම පාවිච්චි කරන්න වෙනවා මේ දේ අරගන්න. එක්කෝ උපාසක මහත්තයෙකුට කියන්න වෙනවා, දායක දායිකාවකට කියන්න වෙනවා, නැත්තම් තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න වෙනවා, වෙනම සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක්ගෙන්. එතකොට මේක හෙලි වෙනවා. තමන්ට හැංගිලා අර තමන් කැමති කැමති රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ගන්න විදිහක් නැහැ. දැන් අපි සල්ලි දීලා ගන්නේ ඔය පහනේ සාමාන්‍යයෙන්. රූප බලන්න උවමනා වුණ ගමන් ඔන්න සල්ලි දීලා ඔන්න රූප බලනවා. අපි තුරු රූපවාහිනියක් අරගන්නවා, ඕක බලනවා. එහෙම නැත්නම් සිනමා ශාලාවකට යනවා, ඕකේ තියෙන දේක් බලනවා. ඉතින් ඔය හරහා අපේ කෙනෙස් අඩු වෙයිද වැඩි වෙයිද? ඊළඟට අපි හිතමු ඔන්න සල්ලි තියෙනවා නම් ඔන්න ගිහිල්ලා CD එකක් ගන්නවා. ගිහිල්ලා කැමති කැමති සින්දු ඔන්න ආය ආය අහනවා. ඉතින් ඔය හරහා නැත්නම් සංගීත සම්දර්ශනයක් බලන්න යනවා. ඔය හරහා කෙලෙස් අඩු වෙයිද වැඩි වෙයිද? ඊළඟට අපි හිතමු නාසයට සැමති කැමති සුවඳ ආග්‍රහණය කරන්න හිතෙනවා. ඉතින් ගිහිල්ලා හොඳම සුවඳ විලවුන් වර්ගය අරගන්නවා. ඕක තවර ගන්නවා. ඉතියා හරහා අපි සංසාරට බැඳෙයිද නැත්නම් මේක මේකෙන් ලිහෙයිද? ඊළඟ අපි තුමු අපි කැමති කැමති දේවල් රස විඳින්න හිතෙනවා. ඉතින් මේක හිතන්නේ නැතුව අපි සල්ලි දීලා ඔතෙන්ටත් ගිහිල්ලා කැමති කැමති දේවල් කැමති කැමති වෙලාවට රස විඳින්න ගියොත් කන්න බොන්න පටන් ගත්තාම එතකොට සීලයක් ආරක්ෂා වෙයිද? එහෙම නැත්නම් අපි රකින්න සීලෙ පිළිහිලා තවදුරටත් ආයෙත් අර සංසාරටම බැඳෙයිද? ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ මේ පෙන්වන්නේ එක අතකින් අපිට හිතෙනවා මේක මේ අර ස්කන්නාසාදීෙන් ගන්න තියෙන මේ පිනවීම ලබන්නේ නැතුව මේ ඇයි මේ මේවා හිර කරගෙන ඉන්නේ? ඇයි මේවා සංවෘත කරගෙන ඉන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන ඉඩ තියෙනවා. ඒකමයි ඔය මේ ඉන්ද්‍රිය සංවර සීලෙදි එහෙම කතා කරන්නේ. දැන් මේ S2 තිබුණ පළියට මේකෙන් රූප බලන්නම යන්නේ නැහැ. S2 තියෙනවා, හොඳට නිරෝගීවත් තියෙනවා. රූපත් ඕන තරම් අනිත් තැන්වල තියෙනවා. හැබැයි තමන් ආරක්ෂා වෙනවා. අන කන් දෙකක් තියෙනවා, සද්දත් ඇහෙනවා. හැබැයි තමන් ආරක්ෂා වෙනවා. මේ කන ඉල්ලන දේවල් දෙන්න යන්නේ නැහැ. නාසයක් තියෙනවා, ගඳ සුවඳ දැනෙනවා. නමුත් ඉල්ලන දේවල් දෙන්න යන්නේ නැහැ. දිවක් තියෙනවා, උනාට ඉල්ලන පරිද්දෙන් මේක පිනවන්න යන්නේ නැහැ. ඉතින් මේක හරි අමාරුයි ඒකතකින් තේරුම් ගන්න. මොකද මේ දේවල් ඔක්කොම තියෙද්දි තමයි මේ සීලයක් ආරක්ෂා කරන්නේ. දැන් අපිට ඔය දේවල් ටික ඔක්කොම මේ දුර්වල වුණාට පස්සේ වයසට ගිහිල්ලා ඇස් පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ, රහ දැනෙන්නේ නැහැ, සුවඳ දැනෙන්නේ නැහැ. ඉතින් ඔය වෙලාවදී අමුතුවෙන් සීලයක් ආරක්ෂා කරන්න නැහැ. එතකොට ඉතින් කොහොමත් මේ ඔක්කොම ටික අඩපණ වෙලා. ඉතින් වයසට ගියාම ඉතින් සීල් රකින්නවා කියන එක ඉතින් අමුතු දෙයක් නෙමෙයි. සීලයක් රැකිනවනේ එතකොට ඉතින් මේ ඒක මහා දෙයක් නෙමෙයි. නමුත් කොහොමද මේ භද්‍ර යෞවනයේදී සීලයක් ආරක්ෂා කරන්නේ? ඉතින් ඒකමයි ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි තරුණ කාලේදී යම් කෙනෙක් මහාන වුණා නම්, තරුණ කාලේදී යම් කෙනෙක් මේ ප්‍රෝජ්ජා භූමිට පත් වුණා නම්, ඒ තැනත්තාගේ තියෙන ලොකු හිතේ ඇති කරගත්ත ලොකු අදිෂ්ඨානයක් තියෙනවා. මේක මේ ඉන්ද්‍රයන් මේ විදිහට පිනවන්න ගියොත් නම් මේ සංසාරේ දිගටම යන්න තමයි වෙන්නේ. කවදාවත් මේක ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔක හර ලස්සන උපමාවකින් පෙන්නනවා. ඒ අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ සාමින් වහන්සේ, උන්වහන්සේ කියනවා ගංගක යනවලු, ගංගක මේ ඔරුවකින් යනවලු. ගංගක දැන් ඔරුවෙන් යනකොට මේ ඔරුවේ මොකක් හරි හේතුවකට සිදුරක් ඇති වෙනවලු. ඔරුවේ අඩියේ සිදුරක් හටගත්තලු. සිදුරක් හටගත්තාට පස්සේ දැන් ඕකෙන් වතුර එනවා ඇතුළට. ඉතින් අපි හිතමු දැන් අපි උපක්‍රමයක් වශයෙන් ඔන්න අපි ඇතුළේ තියුණ භාජනයකින් මේ වතුර එළියට ඇතුළට එන වතුර ටික එළියට විසි කරලා දානවා. එළියට විසි කරලා දානවා. මේ ක්‍රමේ හරහා මේ සාර්ථකව ඒගොල්ලට පීන ගන්න මේ යන්න පුළුවන් වෙයිද? මොකද්ද එහෙමනම් කරන්න දෙන්නේ? අන්න හරි. මුලින්ම සිදුර අහන්න වෙනවා. මොකද අපි මේ සිදුරක් තියාගෙන සිදුරෙන් පුළුවන් තරම් ඇතුළට වතුර එන්න දෙදී ඒ එන වතුර ටික එළියට දැම්ම පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක ඉවරයක් වෙන්නේ නැහැ කවදාවත්. මොකද නිරන්තරයෙන් වතුර ඇතුළට එනවා. එහෙමනම් මේ ඇතුළට දැනටමත් තව වතුර තියෙනවා නම් තවදුරටත් වතුර ඇතුළට එන එක වළක්වලා දින්න වෙනවා. එහෙනම් ඉස්සර සිදුර වහ ගන්න වෙනවා. සිදුර වහලා තමයි දැනටමත් ඇතුළට ආපු වතුර ටික අයින් කරන්න වෙන්නේ. එතකොට නම් ඔන්න ඇතුළේ තියෙන වතුර ටික හිස් කරගන්න හම්බ වෙයි. එයාට නිරූපද්‍රිතව ඒගොල්ලට යන්න පුළුවන් වෙයි. ඉතින් මේ ජිනවන්ත ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඔන්න ඒ වගේ තමයි කියලා මේ ඉන්ද්‍රිය සංවර සීලය. අපි කැස් කන්නාසාදිය අරගෙන ඉඳීම හරහා හිතා ගන්න බැරි අලුත් කෙලෙස් ප්‍රදේශයක් ඇති වෙන්න පුළුවන්. හොඳට දැන් අපි S2 අරගෙන ගිහිල්ලා බොහොම නරක දර්ශනයක් බලන්න ගත්තොත් එහෙම අර කලින් නොතිබිච්ච රාගේ, කලින් නොතිබිච්ච ද්වේෂේ ඔන්න ආයි ඇවිස්සෙනවා. ආයිත් ඔන්න ආශ්‍රව වැඩෙන්න ගන්නවා. කාමාශ්‍රය ඔන්න වැඩේවි, භවආශ්‍රය වැඩේවි, අවිජ්ජාශ්‍රය වැඩේවි. මොකද අපි ආශ්‍රව වැඩෙන විදිහටයි හැසිරෙන්නේ. ඊළඟට අපි හිතමු සද්ද අහන්න ගියත් රස මේ විලෝන් බලන්න මේ රසගඳ මේ විදිහ බලන්න ගියත් ඔය හැම දෙයක්ම හරහා මේ ඉන්ද්‍රයන් හරහා අර කලින් නොතිබිච්ච කලින් එකයි යටපත් වෙලා තිබිච්ච රාගේ ආයි ඇවිස්සෙනවනම් ඇවිස්සිච්ච රාගේ තව උත්සන්න වෙනවනම් ඊළඟට සීල විපත්ති වලට යනවනම් එහෙම නැත්නම් කලින් නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙනවනම් ඇවිස්සලා තියෙච්ච ද්වේෂය තව වර්ධනය වෙනවනම් සීල විපත්ති වලට යනවනම් ඉතින් ඒ කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ ඉන්ද්‍රිය සංවරය නැතිවීම හරහාම ලොකු හානියක් කරගෙන තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යම්ස කෙනෙක් හැබැයි මේ ඉන්ද්‍රිය සංවරයක් පවත්නවා නම් ඉන්ද්‍රිය සංවර සීලය රකින්නවා නම් අන්න එයාට මේ කෙලසුන්ගෙන් තෙත් නොවූ සීලයක් නැත්නම් කෙලසුන්ගෙන් තෙත් නොවූ සුවයක් අත්දකින්න හම්බ වෙනවා කියනවා. ඒකට බුදුහාඳුනන ලස්සන වචනයක් දෙනවා අභ්‍යාසයක සුඛය කියලා. ඒ කියන්නේ දැන් අපි යම්කිසි හිතේ නික්ලේශී භාවයක් පවත්නවා අපි අර ඇහෙන් රූප බලපු වෙලාවේ අර නික්ලේශී භාවය ආයි යටපත් වෙනවා. අපි හිතමු දැන් ඔන්න අපි බොහෝම මධ්‍යස්තව ශාන්ත හිතක් තිබුණා. හැබැයි ඔන්න ඇහෙන් අනවශ්‍ය දර්ශනයක් දැකපු හින්දා අන්න අර ශාන්ත භාවයේ වෙනුවට ඔන්න ආයි කෙලෙසිච්ච හිතක් ඇති වුණා. අර කෙලෙස් වලින් ආයිත් මෙන්න හිත තෙත් වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා අපි පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරයක් කරහා මේ ශාන්ත භාවය දිගට රැකීම සඳහා උත්සාහත් වෙනවා නම් අර නැවත නැවත මේ විදිහට කෙලෙස් වලින් හිත තෙත් නොවි පවත්තන අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන අභ්‍යාසයක සුඛයක් කියලා. මේ නැවත නැවත මේ හිත කෙලෙසුන්ගෙන් තෙත් නොවීම නිසා ඇති වෙන සුවයක්. මොකද එතකොට එයාට පවතින්න පුළුවන් බොහොම ශාන්ත භාවයක. එයාට පවතින්න පුළුවන් එක්තරා අන්දමක බොහොම සුව ස්වභාවයක නැත්තම් සැනසෙල්ලක. මොකද අර මේ ඉඳුරන් හරහා මේක අපවිත්‍ර වුණේ නැහැ. ආයිත් කෙලෙස් ආයි කෙලෙසුනේ නැහැ. ඉතින් ඒක එකතකින් ඉතින් අපිට මේ භාවනාවදී ප්‍රයෝගික කරගන්න පුළුවන්. අපි හිතමු යම්ස කෙනෙක් ඔන්න භාවනාවක් වඩලා හිතේ යම්කිසි වර්ධනයක් ඇති වෙලා සතිය දියුණු කරගෙන හිත ඇති වුණා යම්කිසි අනිශ්චිත ස්වභාවයකට. දැන් ඔන්න හිත වැඩි දඟලන්න යන්නේ රූප දැක්ක පමණින් රූප ඔස්සේ යන්නේ නැහැ. සද්ද ඇහුණ පමණින් සද්ද ඔස්සේ යන්නේ නැහැ. දිවට රස දැනුණ පමණින් ඒව ඔස්සේ යන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනුණ පමණින් ඒව ඔස්සේ යන්නේ නැහැ. ස්පර්ශ දැනුණ පමණින්ට ඒව ඔස්සේ යන්නේත් නැහැ. හිතට ඈතින් වගේ සිතුවිලි ආවට ඒව ඔස්සේ යන්නේත් නැහැ. හිත ඉන්නවා නිකන් gedara වගේ. ඉතින් ඔන්න ඔයගේ තත්වයක් අපි රකින්න උත්සාහත් වෙන්න ඕනේ. ඉතින් ඒකයි ඔය වගේ මට්ටමක් පාදක කරලා තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ බොජ්ජංග දියුණු කරන්න කියලා. ඉතින් අපි ඔය මට්ටම දිගට පවත්වන්න මේක තියෙන මේකේ වටිනකමක් තියෙනවායි කියලා මේක තේරුම් ගන්නත් සෑහෙන කාලයක් යනවා. මොකද ඔය தත්ත්වය හරිම ඒකාකාරී. ඔය தත්ත්වය නිකන් නිින්ද යන ගතියක් තියෙන. හරිම මේ කම්මැලි කරන ගතියක් තියෙන්නේ. මොකද ඇහැ කන පිනවීමක් ඇත්තේ නැහැ. ඊළඟට දිව පිනවීමක් ඇත්තේ නැහැ. කය පිනවීමක් ඇත්තේ නැහැ. හිතට එන සිතුවිලි පෝෂණය කිරීමක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ හුදු නිකන් ඔහේ පැවැත්මක් විතරයි. හරිම අර ලොකු සායනාසය කියනවා වගේ එතන තියෙන්නේ අර නිකන් සුදු පාන් කනවා වගේ ගතියක් තියෙනවා. නිකාම ඇල්ලතුරු බොනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් ලොකු සායනාසය වෙතින් කියනවා ඉතින් එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? එන්න ලුණු මිරිස් ටිකක් දාගන්න හිතෙනවා. ජෑම් ටිකක් දාගන්න හිතෙනවා. බටර් ටිකක් දාගන්න හිතෙනවා. මොකද නැත්තම් හරි සුදු පාන් කනවා වගේ. නමුත් අපි තේරුම් ගත්තොත් එහෙම මේ තියෙන ශාන්ත ස්වභාවය, මේ තියෙන ඒකාකාරී ස්වභාවය, මේ හිතේ තියෙන නිකන් අර මධ්‍ය රේඛාවේ පවතිනවා වගේ ස්වභාවය තමයි ඒකාතකින් මේ එක පැත්තකින් කායික වශයෙන් උත් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ, අනිත් පැත්තෙන් මානසික වශයෙන් උත් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ මෙන්බදු ස්වභාවයක කියලා තේරුම් අරගන්න නම් ඉතින් සෑහෙන කාලයක් ඒකේ නියලිලා ඒකේ තියෙන ශාන්ත භාවයේ තියෙන වටිනකම තේරුම් ගෙහිලා ඉතින් කෙලස්වල ආයත් කරන මේ ප්‍රකෝපකාරී ස්වභාවය, කෙලස්වල තියෙන බරගතිය, කෙලසුන් නැසුරු කිරීම නිසා හිතට වෙන හානිය තේරුම් ගෙහිලා ඉතින් ඒකාතකින් සෑහෙන කාලයක් යන වැඩක් තමයි. ඒ නිසා අපිට හරි අමාරුයි මුලදී සීලයක තියෙන වටකම තේරුම් ගන්නවත්. මුලදී හිතන්නේ මේක මහා කරදරයක්, මේක මහා වදයක් කියලා. නමුත් පස්සේ තමයි තේරෙන්නේ මේ සීලය නිසානේ මම මේ මෙච්චර කාලයක් ආරක්ෂා වුණේ. සීලය නොතිබින්න මට මොනවෙන් මොනව වෙලාද? අපි දැන් තරුණ කාලේ මෙතන ඉන්න තරුණ ස්වාමීන් වහන්සේලා මේ සීලයක් ආරක්ෂා නොකර අපි තුමු මහාන වෙන්නෙත් නැතුව ගිහි ජීවිතේ ගත කරා නම් ඉතින් මේ වෙනකොට කොහේ ඉන්නවද කියලා අපිට හිතා ගන්න බෑ. අපිත් ඉතින් ඒතකොට සමාලාට අමුදරුවන් රකිමින් ඉතින් ඒ කටයුතු කරමින් ඉතින් මොකක් හරි එකක් ඉස්සරහට වෙලා ඉතින් කෑ ගහගෙන ඉතින් දුව පැනම ඇවිදිමින් තමයි ඉන්න තියෙන්නේ. නමුත් අද මේ සීලයකට පින් සිද්ධ වෙන්න අද මේ අමුතුම මාර්ගයක යනවා. ඉතින් කෙනෙකුට ඉතින් මේක එකහතකින් මේක මේ අනවශ්‍ය වැඩක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් Tamanට ටික මේ සීලයක් තුළ හික්මෙන්න ඒ දැනෙන ශාන්ත ස්වභාවය, ඒ දැනෙන කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවය, හිතේ දමණය වෙච්ච ස්වභාවය, හිතේ තියෙන තැම්පත් වෙච්ච ස්වභාවය ටික ටික වැටෙන්න අර ඒබඳු හිතකට සාමාන්‍යයෙන් ක්ලේශයක්, සුළු ක්ලේශයක් පවා ටිකක් බරක් වශයෙන් දැනෙනවා. සාමාන්‍ය මේ පුංචි ක්ලේශයක් වුණත් දැන් මේ හිතට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද මෙයා ඇසුරු කරන්නේ පිරිසුදු භාවයක්. දැන් හිත කැමති දැන් පිරිසුදුවට ඉන්න. එයා කැමති මේ අපිරිසුදුවට ඉන්න නෙමෙයි, එයා කැමති පිරිසුදුවට ඉන්න. අන්න ඒබඳු හිතකට මේ ආගන්තුක පැමිණෙන උපක්ලේශ ධර්මයක් පවා බොහොම බරට වැටෙනවා, බොහොම තදට දැනෙනවා. මේ වෙලාවට ඒ හිත ස්වාභාවිකම උත්සාහත් වෙනවා මේකෙන් හිත අයින් කරගන්න, මේ අපිරිසුදුතාවයෙන් අයින් කරගන්න. ඒකේ ලස්සන උපමාවක් දෙනවා බුදුරජාන් වහන්සේ. මේ ලස්සනට ඉන්න කැමති තරුණයෙක් හෝ තරුණියක් එයා හොඳට නාලා කළා හැම දැන් සාමාන්‍ය පිරිසුදු ඇඳුමක් ඇඳගත්තට පස්සේ කවුරු හරි ඇවිල්ලා මෙරිච්ච ගැරඬිකුණක් එහෙම ඇඟට දැම්මොත් එහෙම ඉතින් ඔක තියන් ඉන්න කැමැත්තක් ඇති වෙන්නෙම නෑනේ. දැන් මේ නාලා ආපු මිනිස්සයා දැන් හොඳට තමන් පිරිසුදු වෙලා නාලා කියලා ඇවිල්ලා අලුත් මැඳුමක් ඇඳගත්ත මිනිස්සයාගේ ඇඟට මැරිච්ච ගැරඬිකුණක් එහෙම දැම්මොත් එහෙම ඉතින් ඕක ටංගාල අයින් කරගැනීමේ උමනාවම තමයි පහළ වෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ හිත පිරිසුදු තැනක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. පිරිසුදුවට ඉන්න කැමැති ස්වභාවයක් හිතේ ඇති වෙන්නේ නැති වෙන්න අන්න ඒ හිත අර කුණපේ අයින් කරනවා. ඒ හිතේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මේ තවදුරටත් අකුසලයක් පවත්වන්න නැත්නම් ක්ලේශයක් පවත්වන්න. ඒ වෙනුවට ආයෙත් අර පිරිසුදු භාවයටම යන්නේ යෑමේ උමනාව තමයි හිතේ තියෙන්නේ. ඒක තමයි ඒගගේ හිතේ මේ දැක්මක් වශයෙන් තියෙන්නේ පිරිසුදු භාවයක් තුළ ජීවත් වෙන. ඒ නිසා ඒබඳු හිතක් අර අකුසලයේ ප්‍රතික්ෂේප කරනවා කොහොමත්. ඒ හිතක් කියන්නේ දරතේකින් තොරව, පීඩාවකින් තොරව, ආතතියකින් තොරව ඉන්න උත්සාහත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ අපි යනවා නම් මේ මාර්ගයේ යන්න යන්න දුක් දුම්නස් අඩු වෙන්න ඕනේ. අපි භවනාවක් වඩන්න අපිට තේරෙන්නේ නැත්තම් මේ භවනාව හරහා මගේ හිතේ දුක අඩු වෙලා තියෙනවා අය, දුම්නස් ස්වභාවය අඩු වෙලා තියෙනවා අය, හිතේ ආතතිගත වෙන ස්වභාවය, ටෙන්ෂන් වෙන ගතිය අඩු වෙලා තියෙනවා කියලා එහෙම දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපි තාම හරියකට සරලව කියනවා විපස්සනාවට හරියට අත තියලා නැහැ. නමුත් කෙනෙක් විපස්සනාවට අත තියලා තියෙනවා නම් ලෝකේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. හැබැයි ආතතියකින් තොරව දුකෙන් අඩුව යම් පමණක මේ සතුටකින් යම් පමණක සහනයකින් ඉන්න පුළුවන් ස්වභාවයක් හිතේ තියෙන්න ඕනේ. අපි ගාව ඒක ඇත් වෙලා නැත්තම් තාම ඒ කියන්නේ අපි තව තව මේ එක්කෝ අපි කරන භාවනාවේ යම් වැරද්දක් තියෙනවා. එහෙම නැත්තම් තාම අපේ භාවනාව කියන්නේ තව ඒ මට්ටමට වැඩිලා නැහැ. මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ නැත්තම් බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙන ඒ ගුණ ටික නැත්තම් ඒ ප්‍රතිඵල ටික ලැබෙන තරමට අපි තාම දිනුනලා නැහැ. අපි ඒ පැත්තට තමයි අපේ හිත නැඹුරු කරගන්න තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ අපි යනවා නම් අනිවාර්යයෙන්ම මේ බුදුහාඳුරෝ පෙන්වපු ප්‍රතිඵල අපිට ලැබෙන්න ඕනේ. ඒක ලැබෙනවා නම් ටික ටික තමන්ට විශ්වාසය ඇති වෙනවා තමන් නිවැරදි මාර්ගේ යනවා කියලා. ඉතින් ඔය පාරේ යනකොට තැම් කෙනෙකුට දැන් අපි ඊයේ හෝ පෙරේදත් මේ තව ස්වාමින්වහන්සේ කීමනාවකේ කතා කළා. ඒ කියන්නේ දැන් මේ සීල සම්පත්තිච්ච කියන එකේ තවත් පැත්තක් තියෙනවා. අපි සමහර ලාවට මේ සීලය දැඩිව ගන්නවා. සීලය දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. ඒ හරහාත් හැබැයි වෙහෙසක් ඇති වෙනවා. ඉතින් මේ කොයි වෙලාවෙද සීලය ආරක්ෂා කරන්න තියෙන්නේ නැත්නම් සීලයට පිහිටන්න තියෙන්නේ, කොයි වෙලාවෙද සීලය දැඩිව ග්‍රහණය කරන්න නැතු ඒකේ මධ්‍යස්ථයට එන්න තියෙන්නේ, නැත්නම් ඒකේ තියෙන මැද ස්වභාවයට එන්න තියෙන්නේ කියන කාතකින් හරි අමාරුයි තේරුම් ගන්න. මොකද අපිම සීලය ග්‍රහණය කරන්න ගියොත් නැත්නම් සීලයම පාදක කරගෙන අපි මේ සම්පූර්ණ දිට්ඨි විසුද්ධියක් විමුක්ති විසුද්ධියක් එහෙම හිතන්න ගියොත් එතකොට අර එකතකින් එක සීලබ්බත පරාමාසයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද සීලයත් පරාමර්ශනය කළා. සීලයත් මම වගේ කියලා. එක්කෝ අපි සීලය අල්ලගෙන අනිත් කෙනෙක්ව පහත් කළා සලකලා. එතෙන් දෙනන්දි කොහොමත් පරාමර්ශනයක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ඉතින් අපිම සීලය අල්ලගෙන අපිම වෙහෙසට පත් වෙනවා නම් ඒ හරහා ලොකු පීඩාවකට පත් වෙනවා නම් අන්න එතනත් සීලය පරාමර්ශනය කළා තියෙන්නේ. ඉතින් එතකොට කොහොමද අපි මේක තේරුම් ගන්නේ? කොයි වෙලාවෙද මේ සීලය ආරක්ෂා කරගෙන ඒක රැකගෙන ඉන්න ඕනේ? කොයි වෙලාවෙද යම් පමණක ලිහිල් කිරීමක් කළා හිතේ ආතතියක් ගොඩනැගෙන්නේ නැති විදිහට ඉන්න වෙන්නේ කියන එක ඉතින් කාතකින් හරි අමාරුයි තේරුම් ගන්න. ඒක තමන්ම තමයි ටික 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 භාවනාව කරහා හිත දියුණු කළා. ඒකාතකින් හිත දැඩිව ග්‍රහණය කරන ස්වභාවයන්ගෙන් හිත මුදවගෙන යම් පමණක නිදහසක් භුක්ති විඳින තත්වයකට හිතපත් කරගෙන ඒබඳු හිතකටම තමයි තේරෙන්න අරින්න වෙන්නේ මෙන්න මේ වෙලාවේදී නම් සීලය ආරක්ෂා කරන්න වෙනවා, මේ වෙලාවේදී අනිවාර්යෙන්ම මම රැකෙන්න ඕනේ සීලය පාදක කරගෙන, මේ වෙලාවේදී මම අනවශ්‍ය විදිහට සීලය ග්‍රහණය කරන්නේ අනේක සුදුසු නැහැ කියලා මෙන්න මේ අන්ත දෙකේ වදින්න නැතුව නැත්නම් අන්ත දෙකට යන්නේ නැතුව මේ මැද තියෙන එකතකින් යන්න පුළුවන් පාරේ දිගට යන්න තමයි අපිට උත්සාහ වෙන්න තියෙන්නේ. ඒක සමහරලාවට එක දවස ඇතුළතදී සමහරලාට මේක වෙනස් වෙනවා. සමහරලාට ඔන්න එක වෙලාවකදී මේක දැඩිව ග්‍රහණය කරන පැත්තට යන්න පුළුවන්. ඒ හරහා පීඩාවක් ඇති වෙන්න පුළුවන්. සමහරලාට මේක අතහැරලා දාලා අනවශ්‍ය විදිහට ලිහිල් කරන්න ගිහිල්ලා ඔන්න සීලයට අර සීල විපත්ති වලට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකද අනවශ්‍ය විදිහට ලිහිල් කරන්න ගිහිල්ලා සීල විපත්ති වලට යන්න ඉඩ තියෙන්නේ? කොයි වෙලාවද දැඩිව ග්‍රහණය කරන්න ගිහිල්ලා ඒකෙන් පීඩාවට ලක් වෙන්න ඉඩ තියෙන්නේ කියලා තමයි මෙන්න මේ අන්ත දෙක හොඳින් අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න වෙනවා. ඒකෙදි මට නම් හිතෙනවා ඒකෙදි අපිට නීතියක් කියලා ලොකුවට පනවන්න බෑ. හැබැයි අර බුදුරජාණන් වහන්සේ දීපු ඒ ශික්ෂා ටික මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තුමු පන්සිල් පද නම් පහනම් ගැන නම් කතා කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මට්ටම මොකද්ද? අපි තුමු ඔන්න පානාතිපාතා වේරමණී ශික්ෂාපදං. ඔන්න මේ සතුන් මැරීමෙන් වැළකී සිටිනවා කියන එකට අපි ඒක මත පිහිටන්න වෙනවා. සත්වඝාතයෙන් වළකින්න ඕනේ කියන මත පිහිටන්න වෙනවා. ඊළඟට අපිටම සොරකම් නොකර සිටීම කියන එක මත පිහිටන්න වෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතු වෙන්න ඕනේ කියන එක පිහිටන්න වෙනවා. බොරුවක් මුසාවක් කියන්නේ නැහැ කියන එක මත පිහිටන්න වෙනවා. රහමෙර පානයක් කරන්නේ නැහැ කියන එක මත පිහිටන්න වෙනවා. අපිටම ඕක දැන් ඕන්ට වඩා ලිහිල් කරන්න ගිහිල්ලා ඔන්න අපිටම රහමෙර පැත්තෙන් කියන්න ගත්තොත් ඔන්න මේ ගානක් නැහැ ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තර කමක් නැහැ කියන පැත්තට ගියොත් එහෙම අන්න එතෙන්දී ලිහිල්ුණා, එතෙන්දී කැඩුනාය කියලා අන්න තේරුම් ගන්න වෙනවා. මේක ඕන්ට වඩාම ලිහිල් කරන්න ගියාය, මනිත්‍යයත් එක්ක ඕන්ට වඩා මේ සමාජශීලී වෙන්න ගියාය, අන්න අර රැකගෙන ආව සිල්පදේ ඔන්න මේ හරහා බිඳලා ගියාය, විතික්‍රමණයක් වුණාය කියලා අන්න තමන් තේරුම් ගන්න වෙනවා. එතකොට අනන්තයෙන් තේරුම් ගන්න වෙනවා බෑ, එච්චර ලිහිල් කළා බෑ, එච්චර කට්ටියත් එක්ක මේ සාදයට ගිහිල්ලා හරියන්නේ නැහැ, මං දැන් යන්නේ වෙන පාරක, මම දැන් යන්නේ ඊට වඩා ප්‍රතිපත්තියක් දරන මාර්ගයක කියලා එක අතකින් අන්න ආයේ සීලය ආරක්ෂා කරන පැත්තකට අර ලොකුසානස කියනවාගේ පටිතද කරගන්න තත්ත්වයකට යන්න වෙනවා. එහෙම නැත්තම් අර ආයි සීලය කඩලා යනවා. එතකොට ආයි කොයි වෙලාවෙදිද මේ සීලය විදිහට ආරක්ෂා කරගෙන ආයි ප්‍රතිතද කරගන්න වෙන්නේ? කොයි වෙලාවෙද ලිහිල් කළා මැදිස්ත වෙන්න වෙන්නේ කියන එක තමයි ඇත්තටම මේක මේ අපිට නුවණින් කල්පනා කරලා යදන්න කරන්න වෙන්නේ. අපි තුමු යම්කිසි පිරිසක් ඉන්නවා, දැන් ඒ පිරිස මත්පැන් පානය කරනවා. ඉතින් ඒ බඳු පිරිසක් අතරට දැන් තමන්ටත් යන්න වෙලා නම් තමන්ට පුළුවන් ද මත්පැන් පානය නොකර ඒ අයටත් තමන්ගේ මේ මත්පැන් පානය නොකිරීම නිකන් අනවශ්‍ය විදිහේ මේ පීඩනයක් ඇති වෙන විදිහට හරි නැත්නම් තමන් ඒකෙන් කැපිලා පේන්න දැඟලීමක් කරන්නේ නැතුව හරි ඒවාගේ මේ ඒ පිරිසේ තමන්ගේ මිතුරෝ ඉන්නවා නම් ඒ මිත්‍රත්වයටත් හානි වෙන්නෙත් නැතුව තමන්ට පිරිසන් පුළුවන් ද ඒ පිරිසත් එක්ක ඉන්න. එහෙම නැත්නම් ඒ පිරිස තමන්ට අනවශ්‍ය දේ බලපෑමක් කරද්දි තමනුත් මේවා පාලනය කරන්න කියලා බලපෑමක් කරද්දි පුළුවන් ද තමන්ට ආරක්ෂා වෙන්න. ඉතින් ඔන්න වගේ ඒකතකින් හරි අමාරුයි මේ මේ දේවල් වලදී ප්‍රායෝගික මුහුණ දෙනකොට කොහොමද මේකෙදි රැකෙන්නේ තමන් රැකෙන්නේ කොහොමද? අනුන්ව පහත් කළා සලකන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ වගේම තමන්ගේ තිබුණා නම් යම්සි මිත්‍රත්වයත් ඒකත් ආරක්ෂා වෙන විදිහට ඉන්නේ කොහොමද කියන එක එකතකින් හරි මේ විවාදයට තුරු දෙන පැත්තක් තියෙනවා. ඉතින් ඒක වැත්තකින් හැබැයි ඉතින් තමන්ට අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන් සීලයක් ආරක්ෂා කරගන්න ඕනේ කියන මත පිළිපදලා තියෙනවා නම් මේවා බැරි දේවලුත් නෙමෙයි. ඉතින් ඒ වගේමයි අපි ප්‍රඥාවන්ත නම් අපි නුවණැතුව මේ කටයුත්තේ යෙදෙනවා නම් තමන්ට මේකේ වටිනකම තේරලා තියෙනවා නම් ඉතින් කොයිතරම් අනිත් අය බලපෑම් කරත් පෙළඹීම් කරන්න ආවත් තමන් මේක නොකර ඉන්නවා කියන එකත් ඒකත් එකතකින් අමාරුම දේකුත් නෙමෙයි. කරන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ කියලත් නැහැ. ඉතින් බුදුහාඳුරෝ ඒ සිල්පද පනවද්දි බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහණෙනි මේක කරන්න බැරි නම් මං එපා කියන්නේ මේ කරන්න බැරි නම් මේක ආරක්ෂා කරන්න බැරි නම් මම පනවන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සීලයක් පනවනකොට සිල්පදයක් පනවනකොට එකතකින් තුන්කල් දක්නා නුවණකින් බලලත් මේ තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මුලදී මේකේ වටිනකමක් මේකේ ප්‍රයෝජනයක් නොවැටුණාට පස්සේ මේකේ වටිනකම් තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි තුමු සාමනීර සීලයක ඉඳලා ඊළඟට උපසම්පදා සීලයකට යනකොට ඔන්න තවත් සිල්පද ගාන වැඩි වෙනවා. ඒකේ තියෙන සූක්ෂම ස්වභාවයන් වැඩි වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් එතකොට අපි කොහොමද ඒක තවදුරටත් ආරක්ෂා කරගන්නේ? එකතකින් ඉඳන් අපි තේරුම් ගන්න තියෙන්නේ අර සතියේ මට්ටම ඊළඟ සතියේ සම්පජඤ්ඤයේ මට්ටමක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. සත්‍ය සම්පජඤ්ඤයේ දිනු වෙන්න අන්න හිතේ සූක්ෂම භාවයක් වර්ධනය වෙනවා. මේවා තියෙන සියුම් විස්තර සියුම් පැතිකඩ තේරෙන්න ගන්නවා. අන්න එතකොට තමන්ට තේරෙනවා මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන්, මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන්, මේ පැත්තෙන් ගියොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා අර හාත්පස අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට අන්න සම්පජඤ්ඤයේ පැත්තක් සෑහෙන දිනු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඒකටකින් අපිට හිතා ගන්න තියෙන්නේ උපසම්පදා ශීලයේදීත් තියෙන්නේ. මොකද යම්කිසි එක දෙයක් සම්බන්ධයෙන් වුණත් පැති රාශියක් පෙන්ලා දෙනවා. එතකොට ඒ සියුම් පැතිවල යම් ආරක්ෂා වීමක් තමන්ට වෙන්න පුළුවන් නම් බරපතල දේවල් නොකැඩී ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු උපසම්පදා ශීලයේ අපි හිතමු ඔන්න අපි සාමාන්‍යයෙන් සේකියා ටික ආරක්ෂා කරන්න උත්සාහ කරනවා නම් සේකියා ටික හරියට නිකන් වැටක් ගැහුවා වගේ තියෙනවා. ඒක තියෙන්නේ මේ ඒකක් කරුණායි කියලා මහා බරපතල දෙයක් නෑ. හැබැයි ඒක ගැන අපි ගෞරවයක් තියෙනවා නම් ඒ ගැන ආදර ගෞරවයක් තියෙනවා නම් ඔන්න අපි ඒක රකින්න උත්සාහ කරනවා නම් හැබැයි ඉන් එහා තියෙන බරපතල පචිති අකුසල මට්ටමට යන්නේ නැහැ. නැත්තම් සංඝාදි ශේෂ මට්ටමකට යන්නේ නැහැ. මොකද අර ඉන් මෙහා තිබිච්ච රාමුවේම අපි සැලකිලිමින් ජීවත් වෙලා. අපි සැලකිලිමින් කටයුතු කළා. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු අපි ගමේ පිණ්ඩපාතය යනවා. ගමේ පිණ්ඩපාතය යනකොට ඔන්න සේකියාව තියෙනවා මේ වටපිට බලන්න යන්න නැතුව බොහොම සාන්තව මේ තමන් එක්කම කටයුතු කරමින් යන්න කියලා. අපි තුමු අපි ඕක තකන්නේ නැතුව වටපිට බලබලා ඉතින් ඔක්කොම බලබලා යද්දි ඔන්න මොකක් හරි නරක දර්ශනයක් ඇහැට හම්බුණා. ඔන්න ඕක අහු වුණාට පස්සේ ඊළඟට තින් පින්නපාත ගිහිලා ආවට පස්සේ ඕක තමයි මතක් වෙන්නේ. ඕක මතක් වෙලා ඉතින් ඔන්න සමහරවල් ආවට රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, ආයුන්න කෙලෙස් ඇවිස්සෙනවා. දැන් හිත ලොකු කතන්දරයක් කියනවා. සමහරවිට ඕක නවත්ත ගන්න බැරි වුණොත් ඔන්න සමහරවල්ට අන්න සීලයට හානියක් වෙන්නත් පුළුවන්. බරපතල කුසලයකට යන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි අර මුලදිම සේකියාව මතක් කළා. අපි මේ වටපිට බලබලා නිකන් සාමාන්‍ය ග්‍රාම්‍ය විදිහට හැසිරෙන කෙනෙක් වෙන්නේ නැතුව වික්ෂුවකට සරලන විදිහකට මම හැසිරෙන්නේ එතනයි කියලා අවබෝධයෙන් ගියා නම් අන්න එතෙන්දිම අපි රැකිලා අර පහසු තැනින්ම අපි ආරක්ෂා වෙලා තියෙන්නේ. නමුත් අපි ඒව නොසලකා හැරලා ගියොත් එහෙම කටයුතු කළොත් එහෙම දන්නේම නැහැ ඊට වඩා බරපතල මට්ටමකට අපි යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පනවලා තියෙන සීලයේ ඒ පහසුවෙන් ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රදේශය, සරල ප්‍රදේශය අපි ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා නම් ඒ හරහා බරපතල මට්ටමකට අපිට යන්න තියෙච්ච අවස්ථාව ඇහිරිලා යනවා. ඒ ඇහිරීම තුළින් අන්න අපි ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මොකද බරපතල මට්ටමකට හිත කෙලෙසුනාම නැත්තම් හිත සෑහෙන ප්‍රපංචවලට ගිහිල්ලා බරපතල මට්ටමකට ගියාට පස්සේ ආපහු හරවන එක ලේසි නෑ. එතකොට ඉතින් සෑහෙන වේදනාව විඳලා හිතින් තැවිලා දැවිලා තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. නමුත් අපි මුල් මට්ටමේදීම යාන්තම් කඩා ගන්න පුළුවන් නම් කෙලේශේ ඇති වෙන මට්ටමේදීම තේරුණා නම් මේක අනවශ්‍ය දෙයක් තව තව දිගට හිතන්න ගියොත් නම් විනාශ වෙනවා. තව තව හිතන්න ගියොත් නම් කෙලෙසෙනවා. තමන්ට වළක්ව ගන්න පුළුවන් නම් අර මුල් මට්ටමේදී වඩාම හොඳයි. ඒ නිසා අපි සීල්පදවල පුළුවන් තරම් එකතෙන් අර මේ අපේට වැටක් ගහව වගේ තියෙන ඒ බාහිරෙන් තියෙන කොටස ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒකට ගෞරවයක් දක්වනවා නම් තමන් ගාව තියෙන ප්‍රධාන අකුසල් ටිකට එන්න හැකියාවක් නැහැ. මොකද එතෙන්ට කලින් අපි අතන ආරක්ෂා වෙලයි තියෙන්නේ. ඉතින් ඔන්න වගේ තත්වෙකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේ සීල සම්පත්තියක් මෙතන තියෙන්නේ. සීලය ඇවිල්ලා මේ බලෙන් පටෝපදයක් වගේ මුලින් හිතුණට පස්සේ මේකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවායි කියලා තේරෙනවා නම් ඒකට යම් ගෞරවයක් දක්වනවා නම් අන්න සීලයෙන් ගන්න තියෙන ලොකු ප්‍රයෝජනයක් අපිට ලැබෙනවා. ඉතින් දැන් ඔය ප්‍රධානියංගවලදී පෙන්නනවා මේ ගැන නිකන් හිතලා බලන්න කියලා තමන්ගේ සීලයේ කොහෙද අඩුපාඩුවක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ අනුන් පෙන්නනකන් ඉන්නපාලු ඉන්න දෙයක් නැහැ. තමන්ම නිකන් හිතලා බලන්න මේකේ කොහේ හරි අඩුපාඩු දැන් තියෙනවද? මගේ තාම දුර්වල වෙන තැන් තියෙනවද? සීලය කැඩෙන්න ලඟ වෙන තැන් තියෙනවද කියලා අන්නේ බඳු තැන් තියෙනවා නම් ඒක සකස් කරගන්න තමන් උනන්දු වෙන්න කියලා කියනවා. ඒ වගේමයි දැනට තමන්ට තේරෙනවා නම් දැන් සමන් සීලෙන් යම් පමණක පරිපූර්ණ ස්වභාවයක තියෙනවා කියලා හිතෙනවා නම් ඒ තැන්වලට තවදුරටත් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න උත්සාහත් වෙනවලු. ඒ සඳහා ලස්සන වචන කීපයක් සඳහන් වෙනවා එතන. එහෙම ඉස්සෙල්ලා ඡන්දයක් ඇති කරගන්න කියනවා. හිතේ උමනාවක් ඇති කරගන්න කියනවා. ඊළඟට හිතේ වෑයමක් දරන්න කියනවා. ඊළඟට උත්සාහයක් දරන්න කියනවා. ඊළඟට දැඩි උත්සාහයක් දරන්න කියනවා. ඊළඟට නොපසුබස්නා උත්සාහයක් දරන්න කියනවා. කියන අපිට හිතේ උමනාවක්වත් නැත්තම් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ, සීලේ දුර්වලතන් ටික හදා ගන්න ඕනේ කියන හිතේ උමනාවක්වත් නැත්තම් දැඩි වීරයක් දරනවා කියන එකට එන්නේ නැහැ. ඒ නිසා කියන්නේ ඡන්தோච, වායමෝච, උස්සාහෝච, උස්සෝල්හිච, අපටිවාණීච ඔන්න වගේ ලස්සන වචන කීපයක් අර ඒ මං කලින් කියපු ඒ සාමුගී සූත්‍රයේ සඳහන් කරනවා. මුලින්ම නිකන් ඡන්දයක් ඇති කරගන්න. අනේ මේක පොඩ්ඩක් ඉතින් ආයේ මේ ආපස්සට හැරිලා බලලා කොහේ හරි දුර්වලච තැන් ටිකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් මම සීලේ තව ටිකක් කොහෙද මගේ දුර්වල තැන් තියෙන්නේ? එහෙම නැත්නම් කොයි තැන්ගේ තැන්වලද තව ආරක්ෂා වෙන්න තියෙන්නේ? ඇයි මේක මේ වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඉතින් අර තමන්ගේ සීලේ දිහාම විමසලා බලන ගතියක්. ඒ බලලා ඒක හදා ගන්න ඕන උවමනාවක් අන්න මුලින් ඇති කර ගන්න කියනවා. ඡන්தோච කියලා කියනවා. ඊළඟට වායමෝච කියලා අන්න ඒ සඳහා වෑයමක් දරන්න වෙනවා. මේක නිකන් ඡන්දයක් පහල කරත් පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා යම් වෑයමක් දරන්න වෙනවා. ඊළඟට පෙන්නන උස්සාහෝච. අන්න ඒ සඳහා උත්සාහයක් දරන්න වෙනවා. සෝල් හිච කියලා දැඩි උත්සාහයක් දරනවා ඇතැම් වෙලාවට. මොකද සමහරවිට මේ සාමාන්‍ය සරල උත්සාහින් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැඩි උත්සාහයක් දරන්න වෙනවා. ඊළඟට පෙන්නනවා අපටිවාණීච කියලා මේ නොපසුබස්නා ආයි අත නොහරින උත්සාහයක් දරන්න වෙනවා. ඒ වගේම සතෝච සම්පජඤ්ඤෝච කියලා අන්තිමට යදෙනවා. මේ ගැන සතියෙන් ඉන්න වෙනවා. ඒ කියන්නේ සීලය ගැන සතියෙන් ඉන්න වෙනවා. කොහෙදද මේ සීලය දුර්වලතන් වෙන්නේ? සීලය හානි වෙන්න යන්නේ කොයි කොයි අවස්ථාවලදීද කියලා ඒ ගැන සතියෙන් හිටියොත් තමයි වැටහෙන්නේ. අසතිමත් නම් ඉතින් වැටහෙන්නේ නැහැ. ඒ නිසා සතෝච සම්පජඤ්ඤෝච සම්පජඤ්ඤේට වැටෙනවා. ආ මෙන්න මේ සූක්ෂම තැන්වලදී මම දුර්වල වෙනවා. මෙන්න මේ තැනින් තමයි මං අහු වෙන්නේ. තාම මෙන්න මෙතෙන්ට යනකොට මං අහු වෙනවා කියලා අර ඒ සියුම් තැන් ටිකක් Tamanට අහු වෙන්න, මතු වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා සතෝච සම්පජඤ්ඤෝච. දැන් මේ සීලය ගැන කතා කරන්නේ. සීලය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සතිය සම්පජඤ්ඤේ පාවිච්චි කරන්න වෙනවා. හරි ලස්සන ඒ කතකින් බැලුවාම කොහොමද කොයිතරම්නම් බුදුරජාණන් වහන්සේ මේ සීලයක් සම්බන්ධ කරලා කොහොමද සතිය සම්පජඤ්ඤයෙන් සීලය ප්‍රයෝජනෙට ගන්නෙ කියලා පෙන්ලා තියෙන ආකාරය හිතලා බලනවා. හරි රසවත්. මොකද උත්සාහයක් මුලින් උනන්දුවක් ඇති කරගන්න, එහෙම නැත්නම් ඌමනාවක් ඇති කරගන්න, ඊළඟට වෑයමක් ඒ සඳහා දරන්න, උත්සාහයක් දරන්න, දැඩි උත්සාහයක් දරන්න, නොපසුබස්නා වූ උත්සාහයක් දරන්න, සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කළා අන්න මේ තැන්වලදී කටයුතු කරන්න. ඉතින් හරි ලස්සන ඒ කතකින් ඒ සම්බන්ධය. ඉතින් ඒවා ඉතින් එතෙන්ද ආනන්ද සායනාසේ මතක් කරන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ සීල පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස මෙන්න මේ විදිහට තමන්ගේ සීලය සම්බන්ධයෙන් ඇති කරගන්නා ඒ දුර්වලතෙන් සකස් කර ගැනීම උමනාව දැනට සකස් වෙලා තියෙනවා නම් ඒක තව ටිකක් ශක්තිමත් කරගන්නා ස්වභාවය නැත්තම් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන ස්වභාවය අන්න ඒ සඳහා උනන්දුවක් උමනාවක් උත්සාහයක් වීරයක් සතියෙන් සම්පජඤ්ඤයෙන් ඉඳීමක් කරන්න කියලා ඔන්න ඕකට සීල විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංගය කියලා පතක් කරනවා. ඉතින් මේ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සීලය සම්බන්ධයෙන් උනත් හරේ ලොකු පැති කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා. ඒකෙන් අනුග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා සමාධියටයි ප්‍රඥාවටයි. ඉතින් ඒ කරුණු තේරුම් අරගෙන ඉතින් අපි මේ ගමනේ දිගින් දිගට ඉදිරියට යන්න උත්සාහත් වෙමු. ඉතින් මම ආරාධනා කරනවා කාට හරි අද මේ කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන් කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් යම්සේ ඉදිරිපත් කරන දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
ඔව් කියන්න.
හැදන් දෙතිස් කතාව ගැන මේ මොනාද දෙතිස් කතාව කියන්නේ කියලා ඔය යෝගා මොකක්ද ඒකට කියන්නේ මේ යෝගා මොකක්ද ඒක නම
මේක නේද
ඔතන නැහැ සාසනාවතරණේ සාසනාවතරණේ එනවා සාසනාවතරණේ පොත කවුද රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ සාසනාවතරණේ පොත කියවන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තැන්කීපේක ඒක සඳහන් කරලා තියෙනවා අර පොතේ ලස්සන්ට ඒක උපුටලා දක්වලා තියෙනවා මෙන්න මේවයි මේ රාජකතා චෝර කතා ওই විදිහට 32ක් පෙන්වනවා ඇත්තටම ඉතින් බැලුවාම අපිට කතා කරන්න නැති තරම් කතා කරොත් කතා කරන්නේ ඕවා ගැන රාජකතා කිව්වම ඉතින් රජුරුව ගැන දේශපාලනය ගැන ඔක්කොම ටිකයි තියෙනවා චෝර කතා කිව්වම ඉතින් හොරු ගැන මම් පැහැරීම් ගැන ওই තියෙන ඔක්කොම ටිකයි තියෙනවා ඊළඟට ගෑනු ගැන කිව්වම ඉතින් ගෑනුන්ට අදාළ දේවල් ඔය ටික ඔක්කොමයි තියෙනවා ඊළඟ අපි හිතමු තව ඉතින් මොනවද තියෙන්නේ ඔකේ මන්ද සෑහෙන පැති පෙන්නනවා එහෙම බැලුවාම කතා කරන්න දෙයක් නැති තරම් හැබැයි කතා කරන පැති 10ක් පෙන්නනවා විරිය ආරම්භ කතා අපිච්චතා අපිච්ච කතා සන්තුට්ටි කතා විරිය ආරම්භ කතා සමාධි කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා ওই විදිහට මේ කතා කළ යුතු සුදුසු මේ මාතෘකා 10කුත් පෙන්වනවා අසංසංග කතා මේ හුදකලා විඳීම සම්බන්ධයෙන් වගේ හැරිම ලස්සන ඒ කියන්නේ තනිකරම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කියන්නේ පෙන්වන මාර්ගය සම්පූර්ණ මේ කෙලෙස් වලට ගහන පාරක් තියෙන්නේ හැම පැත්තම හදලා තියෙන්නේ කෙලෙස් වලට විරුද්ධ යන සටනක් සඳහායි මෙහෙවලා තියෙන්නේ දැන් අපි නැත්තම් මේ සීලයක් අවශ්‍ය වෙන්නේ නැහනේ දැන් අපි හිතමු දැන් කට්ටිය වෙන් වෙලා මේ ඇයි මේ මේ තරම් මේ හුදෙකලා තැනකට එන්නේ දැන් ඕන තරම් අපිට මේක කරන්න තිබුණානේ ඕනනම් මේ ටවුන් එක මැද්දට ගිහිල්ලා ඇයි මේ ටවුන් එකක් අයින් වෙලා සිට මේ මොකද්ද නගරයෙන් අයින් වෙලා තනිකර මේ තනිකර වනාන්තරයකට එන්නේ ඇයි එකතු මේ වනාන්තරේ නැහැ මේ කෙලස් අවසන ගතිය. වනාන්තරේ නෑ නිකන් හිත ප්‍රකෝප කරන ගතිය. වනාන්තරේ දින හිත නිවන ගතියක්. හරිම නිකන් හරි ඒකාකාරී ගතියක් නේ තියෙන්නේ. ගස් ටික එහෙම්මම තියෙනවා. හෙටත් අදත් එහෙ විදිහට තුනා අදත් ඊයේත් උන තිබුණා. හෙටත් ඒ විදිහම වගේ තියෙනවා. මේක අර ප්‍රකෝප කරන ගතියක් නෑ. නමුත් අපි නගරයට ගියාම බල්බ් වල පත් වෙනවා. අරගොල්ලෝ මෙහෙන් ඉන්නවා. මේගොල්ලෝ මෙහෙම ඉන්නවා. කට්ටිය උඩු නිරුවතින් ඉන්නවා. ගන්නම දෙයක් නෑ. බලන අත කෙලස් ඇවිස්සෙන දෙයක් මිසක් හිත සංසුන් කරන දෙයක් ඇත්තේම නැති තරම්. ඉතින් අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කතා කරන්න ගියාම අන්න කතා කරන්නලු මේ එක්ක දස කතාවෙන් එකක් කතා කරන්නලු එහෙම නැත්නම් තුෂ්ණීම් භූතව ඉන්න. මොකද වෙන දෙයක් කතා කරන්න ගියා නම් කෙලෙස්මයි ඇවිස්සෙන්නේ. තනිකර කෙලෙස්මයි ඇවිස්සෙන්නේ. මොකද කතා කරන්න කලින් හිත තිබුණ යම් පමණක අපිටම ශාන්ත භාවයක. කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවයක. නමුත් මේ කතා කරන්න යෑම නිසා ඔන්න ආයි දේශය ඇවිස්සුණා. ආයි රාගය ඇවිස්සුණා. ආයෙත් හිත නිකන් පැටලෙන්න ගත්තා. ආයි පරණ දේවල් ඔක්කොම මතක් වුණා. ආයි ප්‍රකෝප වුණා. ආයිත් හිත ඇවිස්සුණා. ඉතින් අර දැන් අපි යන්න තියෙන හිත ඇවිස්සෙන්නේ නැති හිත නිවන මාර්ගයකනේ. නිවීමක් නේ බලාපොරොත්තු වෙන්නේ. නිවනක් නම් බලාපොරොත්තු වෙන්නේ. අපි ආයි මේක දැවිල්ලක් නම් කරන්නේ දවන ගතියක් නම් අපි ඇති කරගන්නේ. එතකොට අනිවාර්යෙන්ම එතකොට ඒ නිවීමකට තුඩු දෙන නිවීමක් සඳහා මඟ පෙන්වන මාර්ගයක්මයි කතා කරන්නේ. ඒකයි කියන්නේ අපිච්ච කතා. එන අල්පේචතාවය ගැන කතා කරන්න කියනවා මේ බහුබාණ්ඩිකව පුලුවන්තරන් දේවල් රැස් කරගෙන සුඛෝපභෝගීව පුලුවන්තරන් ඇසකනනාසාදී පිනවමින් ඉඳීමක් ගැන නෙමෙයි කොහොමද මේ යාන්තම් තියෙන දෙයකින් පිරිමහගෙන ජීවත් වෙන්නේ අපිච්චතාවයක් ගැන කතා කරන්න කියනවා එන සන්තුට්ඨිතාවයක් මේ තියෙන දෙයකින් සතුටටපත් වෙලා ඒකිනුත් මේ අනේ මට නෑ මේක නෑ අරක නෑ මේක නෑ මේ මම දුප්පත් කියලා හඬා වැළපෙන සබහායන් නෙමෙයි මේ තියෙන දෙයින් සතුටටපත් වෙලා රද දෙයින් සතුටු වෙනා රද දෙයිනුත් සතුටක් නම් ඇති වෙන්නේ ඉතින් බලන්න මේක අමුතුම පැත්තක්නේ. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කොච්චර තිබුණත් මදි පැත්තක්නේ වෙලා තියෙන්නේ. අහහට ගෙදර කාර්යයකුත් තියෙනවා. බිරිඳකුත් තියෙනවා, ළමයිනුත් තියෙනවා, රස්සාවකුත් තියෙනවා, බැංකුවේ මුදලුත් තියෙනවා. ඒ තාමත් මදි. සතුටුමත් භාවයක් නැහැ. දෙකයි ප්‍රශ්නේ. දේවල් නැතුව නෙමෙයි දේවල් තියෙනවා ඒත් මදි. තෘප්තිමත් නැහැ. දැන් අතනදි පෙන්නන්නේ සන්තුෂ්ඨිතාවලද පෙන්නන්නේ ඒක හාත්පසින් වෙනස් දෙයක්. ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. හැබැයි වෙන දෙයක් ඕනෙත් නැහැ. අල්තින් දෙක ඕනෙත් නැහැ. එතනම සතුටක් තියෙන්නේ. දැන් දේවල් ඕන් නැත්නම් හිත අරකයි මේකයි දකින හැමදේම ඉල්ලන්නේ නැතුව හිත ඉන්නව නම් බොහොම සාමකාමීව ලද දේෙන් සතුටලා ඉන්නව නම් එතනම තියෙනවනේ හරි සැනසීමක්. අන්නේ සන්තුට්ටි කතා. අන්නේ ඒව ගැන කතා කරන්න කියන කොහොමද මේ තියෙන දේෙන් පිරිමහගෙන ඒකෙන් තෘප්තිමත් භාවයට පත් වෙලා ඒකෙන් සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්නේ කොහොමද? සන්තුට්ටිතා. ගැන කතා කරන්න කියනවා. ඊළඟට සීලය ගැන කතා කරන්න කියනවා. සමාධිය ගැන කතා කරන්න කියනවා. ප්‍රඥාව ගැන කතා කරන්න කියනවා. විමුක්තිය ගැන කතා කරන්න කියන කොහොමද හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නේ. ඊළඟට විමුක්ති ඥාන දසන කතා කියලා තා ගැඹුරට දානවා. ප්‍රඥාවෙම විමුක්තිය සඳහා කොහොමද මේ ප්‍රඥාවක් ප්‍රයෝගී කරගන්නේ. ඔන්න ඒ වගේ තනිකරම කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්නා පැති ගැන කෙලෙසුන්ගෙන් තොරව ජීවත් වෙන කෙලෙසුන්ගෙන් අඩු ධර්මින් ජීවත් වෙන ආකාරයක් ගැන තමයි කතා කරන්න මතක් කරන්නේ. ඉතින් බාහිරව තියෙන ඔක්කොම වගේ ඉතින් දෙසිස් කතාවලට තමයි අයිති වෙන්නේ. ඕනනම් අපිට මේ කවුරු හරි කවුද සඳදී පාස චුට්ටක් බලන්න සාසනාවතරණේ පොතේ දෙතිස් කතාව පොඩ්ඩක් අරන් මතක් කරගන්න මේ එතකොට පහසුයි. එයාගේ අනිත් ප්‍රශ්නේ කියන්න බලන්න.
සාමාන්‍ය අර කතා මතක නැහැ.
ඔව්.
කෝස්තාවක ආනන්ද හාමුදුරුව උදාහරණ කියනවා මේ සම්බුද්ධ ශාසනය අටක් පාතින කල්යන්නච්ච සේනුරේ
කියනවා. ඔව් ඔව්.
එතන බුදුහාමුදුරුව කියනවා ඒක රහදී ආනන්ද අඩගේ සම්පූර්ණ ශාසන පාතින කල්යන්නච්ච සේනුරේ කියනවා.
ඔව්. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒ කීප කතාව නම් ඇත්ත. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරාම මේ කියන්නේ මොකද්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්බන්ධයෙන් මේ භාගයක් මේ ශාසනයේ තියෙන කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා කියනවා ඍජුවම නෑ මේක සම්පූර්ණයෙන්ම තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඉතින් ඒකදී අපි මුලින් තේරුම් ගන්න තියෙන එක එතෙන්දී බුදුරජාණන් වහන්සේනේ ඉන්න ප්‍රධානම කල්යාණ මිත්‍රයා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒතර ශාසනය පටන් ගත්තේ. ඒතර බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න මේ ශාසනයක් ඇත්තේම නෑ. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න වෙනවා මේ කල්යාණ මිත්‍ර මේ බුදුරජාණන් වහන්සේ නිසායි මේ ශාසනයක් හටගත්තේ. මේ ශාසනේ තියෙන්නේ මෙතකොට උන්වහන්සේ නිසා. උන්වහන්සේ තමයි අර මේ මුලින්ම තමන් වහන්සේ විසින්ම මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගෙන නිදහස් කරගන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අන්න මෙන්න මේකයි පාර කියලා පෙන්ලා දුන්නේ. එතන තියෙන පුදුමාකාර හිතාගන්න බැරි තරම් කල්යාණ මිත්‍රත්වයක්. ඊළඟට අපි හිතමු දැන් ඒකෙන් එහාට වෙලා ඉතින් ඊට සරියුත් මොගලන් ආරදී මහරහතන් වහන්සේලා ඊට පස්සේ ඉතින් ওই විදිහට ඒ පාරේම ගෙහෙල්ලා උන්වහන්සේලාත් අපි දුන්න තේරුම් ගත්තා මේකම තමයි පාර. දැන් ආයි දැන් ඒක බුදුහාඳුර කිව්වට නෙමෙයි දැන්. දැන් උන්වහන්සේලාට ඒක සනාතයි. අන්න උන්වහන්සේලාට විශ්වාසයෙන්ම කියනවා මේකම තමයි පාර යන්න කිසි බය වෙන දෙයක් නැහැ මේකමයි පාර. ඒ කායන මාර්ගය මෙන්න මේකයි කියලා කියනවනේ එතකොට. එතකොට ඒ නිසා අර මහත්යය හුව වගේ එතකොට ඒ එහෙම කියන්න විශ්වාසය ඇති වෙලා යම්ස කෙනෙක් කියනවා නම් පාර පෙන්ලා දෙනවා නම් ඒකමයි මේ ලාභ සත්කාරයකට නෙමෙයි තමන් කැපිලා පෙන්නේ නෙමෙයි අනිත් කෙනාගෙන යම්ස අනුකම්පාවකින් නම් කියන්නේ. එතන තියෙනවා යම්ස කල්යාණ මිත්‍රත්වය. ඉතින් අනිත් පැත්තෙන් කොහොමද ඒ කල්යාණ මිත්‍රයාවත් මේ එක පැත්තකින් කියනවා නම් වදයක් නොවි මේ අනිත් පැත්තෙන් ඉතින් ඒකිනු ඒ ආගිනු ප්‍රයෝජනෙත් අරගෙන ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒක ඉතින් මම නම් හිතන්නේ ඒක අපේ ඉතින් සාමාන්‍ය දැනීමක් වගේ තමයි ඉතින් හිතා ගන්න තියෙන. අපි තුමු දැන් ඔන්න අවස්ථාවක් දීලා තිනවා හම්බෙලා කතා කරන්න. ඉතින් අපි ඒ වෙලාව ප්‍රයෝජනෙට ගන්නවා නම් එතකොට කරදරයක් නැහැ නේ. ඒක යොමු කළානේ තියෙන්නේ. ඒ සඳහා මේ එයා අවස්ථාව දීලා තිනවා නම් මේ වෙලාවේ තමයි අපි කතා කරන්න සාකච්ඡා පවත්වන්න මොකට හරි අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒක ප්‍රායෝජි ගන්නවා. එතකොට ඒක සම්මත කරගත් අවස්ථාවනේ. නමුත් අපි හැමතිස්සෙම ඇඟේ දැවටි ගැලි ඉන්න ගියොත් එහෙම වදයක් වෙනවා. මොකද ඒ කල්යාණ මිත්‍රයත් කැමතිනේ හුදෙකලාව ඉන්න. එයාත් මේ අසංසග්ග කතාවට තමයි එයාත් කැමති මියා. කියන්නේ අනිත් අයත් එක්ක සමාජශීලීව දැන් අපි සාමාන්‍යයෙන් ගිහි ලෝකේ තියෙන්නේ පිරිසක් එකතු වෙලා සමාජශීලීව ඉන්න ස්වභාවයක්නේ. දැන් මහාන කමේ පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත. අසංසග්ග ස්වභාවයක්. ඒ කියන්නේ සංසර්ගයට යන්නේ නැහැ. ඝනසංගනිකාවට යන්නේ නැහැ. කරට අත දාගෙන මේ අර ගිහි ජීවිතයේ වගේ කට්ටිය එකතු වෙලා පාටි දාගෙන එහෙම යන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට තමන් හුදෙකලාවත් ඉන්න කැමැත්තක් ඒ සිත්වල තියෙනවා. එතකොට ඒ සඳහා අවස්ථාවක් දිවිය යුතුයි. එහෙම නැතු අපි ඒකට හැමතිස්සෙම බාධා වෙන විදිහට කටයුතු කරන්න ගියොත් එහෙම බාධා වෙනවා. එතකොට කල්යාණ මිත්‍රයාට අර ඒ ළඟට එන මනුස්සයව වදයක් වෙනවා. ඒ නිසා ඔයා කියන එක ඇත්ත. ඉතින් ඒ අනිත් අය තේරුම් ගන්න ඕනේ කල්යාණ මිත්‍රයාත් තේරුම් ගන්න ඕනේ මේ තමන්ගේ සීමාව මොකද්ද? මේ පනවගත්ත ටයිම් මේ කාලසටහන මොකද්ද? කාලසටහනට අනුව වැඩ කරා නම් ඉතින් ඉවරයි කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි තුමු සම්මත කරගත්ත වෙලාවක් තියෙනවා. මේ වෙලාවේ තමයි අපි කතා කරන්නේ, මේ වෙලාවේ තමයි සාකච්ඡා කරන්නේ, මේ වෙලාවේ තමයි බණ කියන්නේ. ඒ වෙලාවට හැමෝම එකතු වෙනවා. එතකොට ඒකදී එතෙන්දී වැඩේ ඉවරයි. කරන් කතා කරන්න තියෙන දේ එතෙන්දී කතා කරනවා. ඊට පස්සේ කට්ටියම නිශ්ශබ්දයි. කට්ටියම තම තමන්ගේ වැඩවල යෙදෙනවා. බණ භාවනාවල යෙදෙනවා. නේද? ඇත්තටම රාග ද්වේෂ මෝහ මැඩලීම කියන එකම තමයි මුළු ශාසනයම වෙන්නේ. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ වල සම්පූර්ණ දුරු වීම තමයි නිවන කියලා කියන්නේ. අරහත්ත්වය කියලා කියන්නේ. ඉතින් රාග ද්වේෂ මෝහයන් එකපාර්ට්ටින් මේ අයින් කරගන්න අමාරුයි. මොකද ඒවා මේ කල්පකණන් තිස්සේ හිතේ තැම්පත් වෙලා තියෙන කෙලෙස් ස්වභාවයක් තියෙන. ලෝභය, ද්වේෂය, මෝහය කියලා ඒ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය කියලා ඒ අකුසල් මුල් වලින් තමයි මේ අනිකුත් සියලුම කෙලෙස් පැතිරලා ගිහිලා තියෙන්නේ. ඉතින් මේ ටික එකපාරට දුරු කරන්න බැරි නිසා ප්‍රතිපත්ති මාර්ගයකට අපිට හැරෙන්න වෙනවා. එකක් තමයි සීලය වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ එන කෙලෙස් වල බලපෑම, මේ එන හිතට එන දැඩි පීඩණය නිසා අපේ අතින් බරපතල අකුසල් වෙන්න පුළුවන්. සත්තු මැරෙන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, කාමී වර්ධව හැසිරෙන්න පුළුවන්, බුරුත් කියෙන්න පුළුවන්, රහමෙට පානය කරන්න පුළුවන්. ඉතින් අපි සරලව කතා කරනවා නම් ඒ බරපතල අකුසල් ටික වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් එක තමයි තාම මේ කෙලෙස්ුන් ටිකට ගහගන්න බැරි හින්දා අන්න සීලය කියන එකක් දාගන්නවා. සීලය කියන එක නේ අර පලිහක් අතර ගත්තා වගේ. එතකොට දැන් මේ කඩු පහරවල් එනවා, දැන් පලිහෙන් තාම යන්තම් ගොඩ දාගන්න පුළුවන්. අන්න ඒ වගේ මට්ටමක් තමයි සීලයෙන් කෙරෙන්නේ. හැබැයි එතනින් මේක කෙලස් ටික හැබැයි ඉවර නෑ. සීලය නිසා නිකන් යම් ආරක්ෂාවක් ලැබිලා විතරයි. ගහන එන කෙලස් වලින් ගහද්දී ඒක කඩාගෙන යන්න විදිහක් නෑ. අර සීල ආරක්ෂා, සීලය තියෙනනේ වැටක් වගේ ගහපු වගේ. ඊට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ දැන් ඕ හිතන්න ඕක කරගෙන යනවා කියලා. සීලය නිසා දැන් ඔන්න යම් ආරක්ෂාවක් දැනෙනවා. හැබැයි තාම හිත දැවෙනවා. හිතේ රාගය ඇවිස්සලා දැවෙනවා, හිතේ ද්වේෂය ඇවිස්සුණා දැවෙනවා. ඊට තියෙනවා තාම. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේක මෙහෙම කරලා හරියන්නේ නෑ. සීලෙන් විතරක් මේක කරගන්න බෑ. හිත හදන්න වෙනවා. හිත දියුණු කරගන්නවා. ඔන්න ඉතින් හිත දියුණු කරගන්න නම් කෙනෙකුට තේරෙනවා මේ හිත දැවෙන්නේ කො අතීතයේ ගිහිලා සෑහෙන මේ දේවල් මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන ඒකේ ගැරිලා ඉන්නවා. තව අනාගතයට ගිහිල්ලා දැවි ඉන්නවා. වර්තමානයේකෙත් කිසිම සතිමත් භාවයක් නැහැ. වර්තමාන එන අරමුණත් ඔහේ ගන්නවා. ඉතින් එවනම් ඉස්සෙල්ලා මේ අතීතෙනුයි අනාගතෙනුයි හිත මුදව ගන්න වෙනවා. ඒක තමයි වර්තමානට ගන්න වෙන්නේ. ඉතින් වර්තමානට ගන්නවා කියනියත් ලේසි නැහැ. ඒක තමයි සතිය දිනු කරගන්න වෙන්නේ. ඉතින් තමයි ඒකයි බුදුහාම කියන්නේ මුලින්ම පිටු සතෝ ආස සති සතෝ පසති. පුළුවන්ද සතියෙන් හුස්ම ගන්න? පුළුවන්ද සතියෙන් හුස්ම හෙලන්න? බලන්න දාන්නේ අමුතුම සරල තැනකටනේ දාන්නේ. කයට හිත අරගෙන කයේ තියෙන සරල ක්‍රියාකාරීත්වයක හිත රඳවනවා. නිකන් අර ඇන්කර් එකක් දුන්නා වගේ හිතට ඉන්න පුළුවන් තැනක් රැඳෙන්න පුළුවන් අරමුණක් දෙන වර්තමාන වශයෙන්. ඉතාම සරල අරමුණක්. මේ සරල අරමුණේ අර වගේ දෙවිල්ලක් නැහැ. අර වගේ ගිහිල්ලා අතීතයේ අනාගතයේ ගිහිල්ලා දැනෙන දෙවිල්ලක් මේ සරල අරමුණේ නැහැ. ඒ නිසා මේ සරල අරමුණේ දැන් හිත පුරුදු කරන්න වෙනවා. දැන් මෙහෙම හිත පුරුදු කරද්දි කාලයක් තිස්සේ පුරුදු කරද්දි තමයි ඔන්න දැන් හිතට පොඩ්ඩක් තේරෙනවා මේ එළියේ ගියොත් නම් පරිප්පු කරන්න වෙනවා. එළියේ ගියොත් නම් හරිම දෙවිල්ලක් තියෙන්නේ. එළියේ ගියොත් නම් ආයි රාග දේශ තියෙන්නේ. දැන් මේ ඇතුළට හිටියොත් ඔන්න ඒ තරම් ප්‍රශ්නයක් නැහැ කියලා අනේ හිත ටික තමයි ඇතුලේ ඉන්න පුරුදු වෙන්නේ. එතකොට තමයි එළියට ගියත් එයාම ඉන්න පටන් ගන්නෙ. දැන් අපි භවනා කරද්දී මුලදී එළියට ගියාට එයා එන්නේ නැහනේ. අපිට ඕනේ විනාඩි 5කට පස්සේ 10කට පස්සේ තමයි මතක් වෙන්නේ. මතක් වෙලා අපිම තමයි ගෙනල්ලා ආයි මේ අරමුණේ තියාගන්නේ. හැබැයි කාලයක් ඔක පුරුදු කරනකොට අපි කරන්න ඕනේ නැහැ. හිත එළියට යනවා. අපි ඔන්න දැනගන්නවා. දැනගත්ත පස්සේ මිනිස්සයම එනවා මෙතෙන්ට. ආයෙත් ඔන්න හුස්මට එනවා. දැන් ඒ කියන්නේ හිතටම තේරලා ටිකක් මේ ඇතුලේ අරමුණේ ඉඳීම තුල දෙවිල් අඩුයි. දැවීම අඩුයි, රාගේ අඩුයි, ද්වේෂේ අඩුයි කියලා අන්න තේරලා. එතන තමයි ඔන්න පොඩ පොඩ දැන් සහනයක් තියෙනවා. එයාගේ හිතේ දැන් ඉස්සෙල්ල තරම් දැවිල්ල නැහැ. ඉස්සෙල්ල තරම් ප්‍රපංච වල යන්නේ නැහැ. කතන්දර ගොතගොත ඉන්නේ නැහැ. ඊළඟට අපි හිතමු කායික වශයෙන් දැන් යම් සහනයක් තියෙනවා. භාවනා කරන වෙලාවේ නිකන් සැහැල්ලුවක් තියෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. දැන් ආලෝක සබහායන් තියෙනවා. වගේ දැන් අර හිතේ යම් අවදිවීමක් තියෙනවා. දැන් අන්න අර සාමාන්‍යයෙන් අපි කියන පංච නීවරණ යටපත් වෙලායි තියෙන්නේ. ඉතින් ඔය தත්ත්වය මුලින් හදා ඊට පස්සේ හදා ගන්නවා. ඊට පස්සේ ඔය හැදිච්ච මේ ඒ සතිය තමයි පස්සේ තවදුරටත් දියුණු කරලා සමාධියක් බවට පත් කරන්නේ. දැන් මෙයාට ඉන්න පුළුවන් මේ අරමුණේම මේ සරල අරමුණකම අඛණ්ඩව පැය භාගයක් ඉන්න පුළුවන්. නැත්නම් 45ක් මේකෙම ඉන්න පුළුවන්. අන්න ඊට පස්සේ ඒ බඳු ශක්තියක් තමයි පාවිච්චි කරන්නේ වර්තමාන වශයෙන් අපි මේ ඇලිලා තියෙන දෙයක්ම ඇත්ත වශයෙන් මේක ඇලෙන්න දෙයක් තියෙනවද කියලා මෙයාට අවබෝධයක් ලබා දෙන්න. ප්‍රඥාවෙන් තමයි මේක ගලවන්නේ. දැන් ඔන්න බලනවා අපි තුමු වේදනාවක් වෙන්න පුළුවන්, කායික වශයෙන් මේ තියෙන ෆිසිකල් මේ භෞතික දේවල් වෙන්න පුළුවන්, නැත්තම් හිතම වෙන්නත් පුළුවන්. ඒකයි කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වෙන්නේ. හරි, සමාධිමත් හිතෙන් ඔන්න දැන් කය දිහා බලනවා. කය බලන්නෙත් නිකන් ඔය ආවට ගියාර නෙමෙයි, නැවත නැවත බලනවා. දැන් අර හදාගත්ත සමාධියක් පාවිච්චි කළා. විසිරිච්ච හිතක් නෙමෙයි, දැන් හොඳට ඒකාග්‍ර වෙච්ච හිතක් තියෙන්නේ. අන්වීක්ෂෙන් බලනවා වගේ බලන්නේ. මෙහෙම දෙයක් බලන්න 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 හිතේ ඇතිවෙන අමුතු පරිවර්තනයක්. ඒක මේ පොතින් පතින් බලලා ඇතිවෙන පරිවර්තනයක් නෙමෙයි, මනක් අහලා ඇතිවෙන පරිවර්තනයක් නෙමෙයි. මෙයාට මේ මෙතෙක් කාලයක් හොඳයි කියලා තියෙච්ච, මෙතෙක් කාලයක් නිත්‍යයි කියලා හිතාගෙන හිටිය, මේකෙන් සැප ලැබෙනවාය කියලා හිතාගෙන හිටිය දේම දැන් මෙයාට තේරෙනවා මේක මොහොතක් පාසා වෙනස් වෙනවා. මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා. එක මොහොතක් එක විදිහකට ඉන්නේ නැහැ කියලා. අර ඒ විදිහට ඉතාම සූක්ෂම මට්ටමකින් මේක දැනෙන්න දැනෙන්න හිතම තමයි අතහරින්නේ. හිතේම තමයි අර මේකට තිබිච්ච ඇල්ම දුරු වෙන්න ගන්නෙ. ඒකයි බුදුහාඳුර කියන්නේ මේක කියන්නේ හිත තනිකර මේ පරණ පුරුද්දකට තමයි මේ ඔස්සේ දුවන්නේ. අපි තුමු දැන් ස්ත්‍රී රූපයක් දැකව ගමන් ආ මේකෙන් සැපක් හම්බෙయ్య, මේකෙන් ආස්වාදයක් ලැබෙయ్య කියලා පරණ ඒ පුරුද්දට තමයි දුවන්නේ. හැබැයි මේ තමන්ගෙම කියලා ගත්ත ශරීරය දිහාත් මේක දිහා හොඳට ඇත්ත වශයෙන් පෙන්ලා දෙන්න ගත්තාම මේකේ යථාර්ථය ආඩ වැටහෙන්න ගත්තාම මේකත් අතහැරෙනවා. ඉතින් මේකේ තියෙන කුණුගුණමයි එළියේ තියෙන්නේ කියන එකත් වැටහෙනවා. එතකොට මේ ශරීරයත් කුණප ගොඩන්නම්, එළියේ තියෙන ටිකත් කුණප ගොඩන්නම්. ඉතින් ආයෝකෙන් සපයක් බලාපොරොත්තු වෙන දෙයක් නැහැනේ. අන්න ඒ වගේ තමයි ටික ටික අර රාගය කියන එක පොඩ 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 නොෂය වෙන්න ගන්නවා. ද්වේෂය කියන එක ෂය වෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ මාර්ගයක් තමයි බුදුහාඳුර පෙන්වන්නේ. ඉතින් ඔක කියන්නේ ඒ යම් පමණකට ෂය වුණා නම් ඔන්න එතෙන්දී කියන්නේ මුලදී ෂය වුණාට අපි මේකේ ආපස්සට ගියොත් ආපහු ওই ටික එනවා. ඒකයි දැන් මුලදී මේක කියන්නේ මේ ආයි නොඑන්න අයින් කරනවා කියන එක තමයි මාර්ග ප්‍රතිපදිතියක් කියන්නේ. මුලදී හැබැයි එතෙන්ට එනකන් හරිම මාරි. මොකද අපි හරිනේ ලිස්සන ගහේ නැග්ගා වගේ. නැග්ගා ආයි ඩෝන් වල බිමට වැටෙනවා. ආයි තුර නැංග ආයි බිමටම වැටෙනවා. දැන් අර මේ ආයි බිමටම වැටෙන්නේ නැතුව පොඩ අඩියක් හරි උඩින් ඉන්න වැටෙන්න වැටෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නේ. ආයි තුර අඩියක් හරි ආයි යටට යන්න දෙයක් නැහැ නේ. අපි අන්න ආයි තාට උඩට ගියා යටට වැටෙන්නේ නැති විදිහට එන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. අන්න ඒ වගේ යාමත් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේ රාග ද්වේෂ මෝහයන්ගේ යම් පමණකට දුරු වුණා නම් ආයි නොෙන්නම. ඒක ඔන්න සෝවාන් වෙච්ච මාර්ගයක් මාර්ගඵල මට්ටමක් පෙන්වනවා. එහෙනම් ආයි රාග ද්වේෂයන්ගේ ඊටත් වඩා ටිකක් දුරු වෙනවා. ආයි බලපතර නොෙන්නම, ගොරෝසු නොෙන්නම අන්න සකදාගාමි කියනවා. ඒකෙම තවත් දුරු වුණා නම් අනාගාමි කියනවා. සම්පූර්ණයෙන්ම දුරු වුණා නම් රහත් වෙලා කියලා කියනවා. ඔන්න ඔගේ පාරක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ඉදිරියට යන තල්ලු වෙමි යන ගමනේ, සංසාර යන ගමනේ තනිකර මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ නැත්තම් ඇටෑක් කරන්නේ තනිකර කෙලෙස් පැත්තට. මොකද මේ කර්ම පැත්තක් තියෙනවා. කර්මය දුරු කළා, කර්මය ෂය කළා සම්පූර්ණයෙන් ඒක ඉවර කරන්න බෑ. ඊළඟට මේකේ කියන්නේ වෙන කාවත් යදලා මේක ඉවර කරන්නත් බෑ. දැන් මේ කර්මය ෂය කරන පැතිනේ බ්‍රාහ්මණය හැම ට්‍රයි කරගෙන ඉඳලා තියෙන්නේ, සම්පූර්ණයෙන්ම උත්සාහ කර කර ඉඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ කර්මය දන්නේ නැහැ තාම, දුරු කොච්චර මේලාට දුර වෙලා තියෙනවද, තව කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා දන්නේවත් නැහැ. නමුත් කර්මක්ෂය කිරීමක් ගැන ඔන්න ගංගානංගගේ ගිහිල්ලා නානවා, නැත්තම් මේ වටේම ගිනිමෙල ගහගෙන කර්මය තවන්න හදනවා, රටේ නැති දේවල් කරනවා, බිලි පූජා කරනවා මේ කර්මේශය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කර්මයට අත තියලා වැඩක් නැහැ. කර්මයත් එක හේතුවක් තමයි. හැබැයි ඒ වෙනුවට ඇතුලේ තියෙන කෙලස් ටිකටයි ආමන්ත්‍රණය කරන්නේ. කෙලසුන් දුරු කිරීම සඳහායි පාරක් පෙන්වන්නේ. ඒ දැන් අර මොකද්ද කියන්නේ මේ බීජ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියන්නේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සෙනෙහෝ. ඔන්න ඔක තමයි පැති තුනක් පෙන්වන්නේ. කර්මය කියන එක තමයි කුඹුර වගේ තියෙන්නේ, ශේෂ්ත්‍රය. දැන් ආ හිතන්න මේ කුඹුරක් තියෙනවා. කුඹුරේ අපි ඇටයක් පැල කරනවා. පැල කරාට පස්සේ ඔන්න වැස්සත් වහිනවා, වතුරක් තියෙනවා. එහෙම නම්නේ මේකෙන් පැලයක් හට අරගෙන ගහක් මතුවෙන්නේ. ඔන්න වගේ දෙයක් තමයි බුදුහාඳුර පෙන්නන්නේ. මේ සංසාර ගමනෙත් කර්මය කියන ශේෂ්ත්‍රය තියෙනවා, කුඹුර තියෙනවා. ඒකේ විඥානය කියන බීජයක් තමයි අපි මේ දාන්නේ. දැම්මට පස්සේ තණ්හාව කියන ස්නේහය තියෙනවා, තණ්හාව කියන දිය සීරාව තියෙනවා, නැත්තම් වතුර තියෙනවා. ඔය තුන තියෙනවනම් අන්න මේ විඥාන බීජය ඔන්න එක්කෝ මනුස්සෙක් වෙන්න පුළුවන්, වඳුරෙක් වෙන්න පුළුවන්, ගැරණියෙක් වෙන්න පුළුවන්, මොකෙක් හරි වෙලා ඔන්න වැඩෙනවා, ගහක් වශයෙන් වැඩෙනවා. ඉතින් මේ තුනෙන් ආමන්ත්‍රණය කරන්නේ තනිකර අර තණ්හාව කියන කැලර ගහන්නේ. තණ්හා වතුර කපා හැරලා තණ්හාව අතර තණ්හක්ඛය කියන එක වුණා නම් අන්න එතනින් වැඩේ ඉවරයි. ඉතින් ආයි පැලවෙන්නේ නැහැ. අන්න ඒ සබහායත් තමයි වෙන්නන්නේ. ඒ නිසා රාගදේශ මොහ දුරු කිරීමම තමයි ප්‍රධාන ඉලක්කය. ඒක එකපාර්ට කරගන්න බැරි නිසා තමයි මේ ඊට උමනා කරන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් පෙන්වන්නේ. ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාවේ යෑම සඳහා හරහා තමයි ඇත්තටම අන්තිමට රාගදේශ මොහ දුරු වෙනවා කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. හොඳයි. මොනදස්ම මේ 30 කතා 32 පොඩ්ඩක් කියන්නක බලන්න.
නකෝ පණේතම් භික්කවේ තම් තුම්හාකම් පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මාන ගාරියං පබ්බජිතා යං තුම්හි අනේක විහිතං තිරච්ඡාන කතං අනුයුත්තා විහෙරෙය්‍යාති සෙය්‍යතිද රාජකතං චෝරකතං මහාමත්ත කතං සේනාකතං භයකතං යුද්ධකතං අන්නකතං පානකතං වත්තකතං සයනකතං මාලාකතං ගන්ධකතං ඥාතිකතං යානකතං ගාමකතං ජනපදකතං ඉත්තිකතං සූරකතං විසිඛා කතං කුම්බට්ඨාන කතං පුබ්බපේත කතං නානත් කතං ලෝකඛායිකං සමුද්දඛායිකං ඉති භවා භව කතං ඉති වාති.
එතරද අපි බලමුද ලිහා ගන්න අනිත් අයගෙත් උදව් ඕනේ. හැබැයි මටත් ඔක්කොම තේරුන්නේ නැහැ.
රාජකතං පළවෙනි එක.
රාජකතං කියන්නේ රජවරු ගැන කරන කතාවන්.
චෝරකතං
දැන් වර්තමාන පැත්තෙන් කතා කරනවා. දේශපාලනය ගැන කරන ටික ඔක්කොම උතෙන් තමයි ආයේ තියෙන්නේ. රාජකතා. ඊළඟට මහාමත්ත කතා
නේ. චෝරකතා.
චෝරකතා. හොරු ගැන, මම්පහැරීම් ගැන, ත්‍රස්තවාදියෝ ගැන. ඉතින් ඔක්කොම ටික ඕකට තමයි ආයේ තියෙන්නේ චෝරකතා වලට.
මහාමත්ත කතා.
මහාමත්ත කියව මහ ඇමතිවරු ගැන. ඉතින් දේශපාලනයම තමයි ඉතින් ආයෙත්. මහ ඇමතිවරු ගැනයි, ඇමතිවරු ගැනයි, മന്ത്രിවරු ගැනයි, ප්‍රාදේශීය සභා മന്ത്രിවරු ගැනයි, ග්‍රාම සේවා නිලධාරීතුමයි ඔක්කොම ටික දාන්න පුළුවන් ඔයකට දෙදී.
හරි. සේනා කතා.
සේනාව කතා. යුද්ධ ගැන, යුද සේනාව ගැන, ආමීක ගැනයි, නේවික ගැනයි, ගුවන් හමුදාව ගැනයි ඔක්කොම ටික තියෙන්නේ ඔය ටිකේ. එතකොට සේනා කතා.
භය කතා.
භය කතා. එන්න තියෙන භය ගැන. එතකොට දැන් කියන්න ඕනේ නැහැ නේ. දැන් මේ දවස්වල තියෙන බය ගැන ඉතින් කතා කරන්න ගියොත් ඉතින් ඔතෙන් තමයි වැටෙන්නේ. හැබැයි ඒකත් බය කතා.
යුද්ධ කතා.
ඔව් යුද්ධ කතා. එතකොට කරපු යුද්ධ ගැන වෙච්ච LTT එකත් එක කරපු යුද්ධ වෙන්න පුළුවන්. මේ වෙන වෙන යුද්ධ වෙන්න පුළුවන්. කරන යන ඔක්කොම යුද්ධයට අදාළ දේවල් ටික ඒ යුද්ධ කතා.
අන්න කතා. ආහාර.
අන්න කතා කියන්නේ ආහාර ගැන කරන කතා.
පාන කතා.
හම්බ වෙන තියෙන දාන ගැන වෙන්න පුළුවන්. හම්බ වෙච්ච දාන ගැන වෙන්න පුළුවන්. හම්බ වෙච්ච ඩාර්ක් චොක්ලට් වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයක් ඔක්කොම ටික මේ හම්බ වෙන හෝ හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔක්කොම ආහාර සම්බන්ධයෙන් කරන කතා ටික අන්න කතා වලට වැටෙනවා. පාන කතා. පාන කතා කියන්නේ ඉතින් බොන දේවල්, පානය කරන දේවල් සම්බන්ධයෙන් කරන කතාවක්.
වත්ත කතා.
කියන්නේ වස්ත්‍ර මේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මේ ඔතෙන්දී ඉතින් ඒකයි මං කිව්වේ මේක කිය දැනගත්තාම කතා කරන්න දෙයක් නැහැ. වත්ත කතා. ඊළඟට
සයන කතා.
සයන කතා මේ තමන්ගේ සයනාසන සම්බන්ධයෙන් මේ අපිටම ඇඳ ඇතිරිලි ටික ඔක්කොමයි තියෙනවා. එතකොට මේ කියන්නේ ඔතෙන්දී කතා කරන්න වෙන්නේ අපිටම අපේ ඇඳ කැඩලා නම් ඇඳ කදා ගන්න ඕනේ කියන එක ගැන කතා කරන්න වෙනවා. ඉතින් එතන ඒකම නෙමෙයි ඔතන වෙන්නේ. කොහොමද මේ ඇඳ මීට වඩා ටික ලොකු වැඩක් කරගන්නේ කියලා. ඔයගෙ දැන් කතා කරන්න තියෙන්නේ ඇඳ ගැන. එතකොට දන්න ඇඳ ගැනම කතා කරනවා. ඒ එහෙම දෙයක් අර ඒකේ සීමාව පැන්නීම ගැන තමයි ඉතින් කතා කරන්න වෙන්නේ. අපිට එහෙම නැතුව දැන් අද ඔන්න අපි තුමු ඔන්න දානෙ ලැබුන්නේ නැහැ. හැබැයි තව වෙන කෙනෙකුට දානෙ හැබැයි අපි තුමු පින්ඩපාතෙන් ගියේ කියලා. ඉතින් ඔන්න දෙන්නේ ගියා. දෙන්නාම ගියාම එක්කෙනෙකුට ඒ තරම් දානෙ ලැබුන්නේ නැහැ. අනිත් දෙනාට දානෙ ලැබුණා. එතකොට ඉතින් ඒ දෙන්නට බෙදා ගන්න හැකියාවක් තියෙනවා නම් මේ දෙන්නා ඒක බෙදා ගැනීම ගැන කතා කරාට ඉතින් ඒකේ වැරද්දක් නැහැ මට නම් හිතෙන්නේ. නමුත් මේ ඒක ගැනම නම් කතා කරන්නේ අයියෝ අද නම් හම්බුනේ නැහැ. ඉතින් ඊට හවස කතා කරන්නේත් ඕක. වන්දනාවට ගිහිලා කතා කරන්නේත් ඕක. එහෙමනම් ඉතින් අන්න සීමාව පැනලා. කතා කරලා හිටියේ. ඔව්.
ගොඩාක් කලාවට කියන්නේ අම්මේ රාජකතා මේක.
ඒ වෙන්නේ නෙමෙයි හිටියේ.
ඔව්. මේ කතා වලින් හිටියේ කියන්නේ
නෑ දෙස් කතා වලින් නෙමෙයි හිටියේ කියලා.
කතා වල හිටියේ රාජකතා මේ රස කතා වලින් තොරව කියලා
කියනවා. තොරව හිටියේ කියලා කියන්නේ. හා. හැබැයි සමහර දංගල ඒක අනිත් පැත්ත කියනවා. භික්ෂුන් වහන්සේලා නම් කැලින්ම කියනවා මේ ස්වාමීනි අපි මේ දෙස් කතා වල නෙමෙයි හිටියේ. මේ ඔබ වහන්සේගේ ගුණයන් ගැන කතා කර හිටියේ. ස්වාමීන් වහන්සේ මෙන්න මෙතන මෙහෙම කතා කරලා තියෙනවා නේද? දැන් උදාහරණයක් වශයෙන් අර මජ්ජේ සූත්‍රයේ මෙහෙම මේක තියෙන්නේ. එතෙන්දී හැමුදයන් වහන්සේ එතෙන්ට වඩිනකොට කියන්නේ මේ ස්වාමීනි ඔබ වහන්සේ මේ මේක ගැන මෙහෙමයි කියලා තියෙන අපිට ඒක තාම වැටහෙන්නේ. ඒ ගැන කතා කර කර හිටියේ ඔන්න වගේ يعني මගෙන් භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ කියපු දේ කරමින් හිටිය අවස්ථාවවලදී බුදුරජාන් වහන්සේ ආවහම ඒ විදිහට කියපු දේ තියෙනවා.
දෙපැත්තම
තියෙනවා.
ඔව්. මාලා කතා.
මාලා කතා. ඒතර දැන් අදට සාපේක්ෂව හිතා ගන්න තියෙන දැන් ඒ කාලේ ඔය ඇඟ සැරසිලි ආදිය කළා තියෙන්නේ මාලා ආහාර මේ කියන්නේ මල් මාලා පළඳවගෙන ඉසේ මල් පළඳගෙන වගේ දේවල් හරහානේ. අද කාලට අනුරූපව ඉතින් අපි හිතා ගන්න තියෙන්නේ කොහොමද මේ කය සරසන දේවල් ගැන යම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ ටික උතෙන්ට තමයි ඇති වෙන්නේ.
ඊට පස්සේ ගන්ධ කතා.
ගන්ධ සුවඳ සම්බන්ධයෙන්.
ඥාති කතා.
ඥාතීන් සම්බන්ධයෙන්. ඥාතීන්ට අදාළව ඒ කියන්නේ තමන්ගේ යාළු මිත්‍රාදී ඥාතීන් ඔක්කොම ටිකයි තියෙනවා නේද?
යාන කතා.
යාන වාහන සම්බන්ධයෙන් කරන කතාවක්.
ගාම කතා, ජනපද කතා.
ඔව් ග්‍රාමයන් ගැන, ගම් ගැන, ජනපද ගැන.
ඉත්ති කතා.
ස්ත්‍රීන් ගැන.
සූර කතා.
සූර කතා.
සූර
කියන්නේ මත්තන ඔය වීරයෝ ගැන කරන කතා හරි මේ වගේ පැත්තක් එන්නේ. ඔව්.
සූර කතා. විසිඛා කතා.
විසිඛා කියන්නේ නම් මේ විසිඛා කොහොමද මේ ආවේ? විසිඛා කියලා මම්මා වතෙන්දනේ. ඔව් ඔව්. ඔව් ඔව්.
විසිඛා?
විසිඛා නේ.
කුම්බට්ඨාන කතා. කුම්බට්ඨාන කියන්නේ සංස තොටු පොළ පිළිබඳ
කතා. හා හා.
කුම්බදාසීන් පිළිබඳ කතා. කුම්බදාසීන් කියන්නේ කතා හෝ කුම්බදාසීන් පිළිබඳ කතා කියලා තියෙනවා.
කුම්බකාර කියන්නේ.
කුම්බකාර කියන්නේ මැටි අර්මාන්තයේ දෙන අය.
ඔව්. පුබ්බපේත කතා.
ඒ කියන්නේ මියගිය ඥාතීන් ගැන කරන කතා.
ඊට පස්සේ නානත්ත කතා. නානත්ත කතා වෙනින් අදහස් කරන්නේ මෙහි නොකියුණු තවත් ඇති අනේක ප්‍රකාර ප්‍රාචීන කතා. හරි නේද?
නානත්ත කතා.
හරි නානත්ත කතා ලෝකක් කායිකං සමුද්දක් කායිකං අනේ ඒ ටිකනේ ලෝකක් කායිකං සමුද්දක් කායිකං කියන්නේ.
ලෝකේ ගැන මොහොත ගැන. ලෝකේ ගැන මොහොත
ගැනද? ඉති භව විභව භව ඉති භව භව කතං කියන්නේ මේකේ තියෙන්නේ භව භව කතා යනු දියුණුව පිරිහීම පිළිබඳ නිරර්ථක කතාය.
ඉතින් අතරම මේ ඔය ටික දැනගත්තාම ඉතින් නිශ්ශබ්ද ඉන්න තමයි වඩාම හොඳ. හැබැයි ඉතින් අර 10 තේරුම් ගන්න වටිනවා. ඒ 10 ගැන චුට්ටක් කියන්නම්.
කලයුතු කසා 10 අපිච්ච කතා සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා.
හරි. එහෙනම් අපි කතා කරපු ටික හරි. ඒ කියන්නේ එහෙම ටිකක් තමයි පටන් ගන්නෙම සන්තුට් අපිච්චාරා. අපිච්ච කතා, සන්තුට්ටි කතා, විරියාරම්භ කතා විදිහට මේ මේ පැතිකේ පැත්තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සම්නිකරම ඉතින් සීලයට, සමාධියට, ප්‍රඥාවට, කෙලස් කැපීමට අදාළ දේවල් තමයි කතා කරලා තියෙන්නේ. ඒ බඳු දෙයක්ම කතා කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ උනන්දු කරවන්නේ. ඔව්. ඇතනම් දැන් බුදුරජාණන් වහන්සේව ඇසුරු කිරීම සම්බන්ධයෙන්ුත් අහපු ඇතම් තැන්වල තියෙනවා දැන් ඇයි මේ බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න ඕනේ කියලාත්. එතෙන්දී කතා එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ තමයි ඒව ගැන මතු කරලා දෙන්නේ කියලා. මේ දස කතාව මතු කරලා දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා අන්න ශ්‍රාවකයෝ උන්වහන්සේව මේ ලුහු බඳිනවා. උන්වහන්සේ පාර පෙන්නවා මේ 10 ගැන කතා කරනවා. ඒව ගැන දේශනා පවත්වනවා. සූත්‍ර දේශනා කරනවා, කරුණුගෙන හැර පානවා, ධර්ම විග්‍රහ කරනවා මේ 10ට අනුකූලව. අන්න ඒක නිසා මේ ප්‍රයෝජනය සලකලා අන්න ශ්‍රාවකයෝ මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ නිසායි මේ ධර්මය ලැබුණේ. බුදුරජාණන් වහන්සේ හරහායි මේ දස කතාවට අදාළ නිවරදි මාතෘකාවට අදාළව මේ දෙයක් අපිට අද ධර්මයේ වශයෙන් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකේ ධර්මයේ ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. ඔව්.
සමඥාසේ දේශනා කරපු මේකේ සඳහන් වුණා දැන් අර සීලක පිළිතලා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කොහොමද මේ හිතක් වැඩන එක ඒක නොකිරුවාම අර එනේ වැන් බාධා වෙන හැටි එහෙම සල්ලි. දැන් යම් පමණකට අපි හිතමු මොනවා හරි දර්ශනාවක් භාවනාවක් හිතක් වඩා ගත්තට පස්සේ ඊට පස්සේ ආපහු මේක නිකන් දාලා බලන්න උනාත් වෙනවා සයිනද මට ගෑනවද කියලා කියන්නේ.
මම නම් හිතනවා එහෙම දෙයක් කරන්න වෙයි කියලා. මොකද කියන්නේ දැන් අපි දැන් බුදුරජාන් වහන්සේම හිටියා නම් ඔන්න බුදුහාඳුරෝ කියයි ආ දැන් ආශ්‍රමතුන් ඉන්නේ මෙන්න මෙතනයි කියලා. අපිට කවුද කියන්නේ එහෙම ඉන්නේ නේද? අපිම පොඩ්ඩක් එහෙන්දා යම් පමණකට කියන්නේ මේ කියන්නේ තමන් පිරිහෙන මට්ටමකින් නෙමෙයි. නමුත් පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න වෙනවා අපිටම අපේ හිත මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. ඒකෙන් දැන් උදාහරණයක් සරලම උදාහරණයක් කියනවා නම් අපි හිතමු දැන් අපි මුලින් වම දකුණ කියලා මේ සක්මනක් කරනවා. ඉතින් හැම තිස්සෙම වම දකුණ හිතින් මෙනෙහි කිරීමක් එක්කන යන්නේ. එහෙම පටන් ගත්ත යෝගියෙක් එහෙම කරනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ දැන් ඔහොම කෙරුණාට පස්සේ කොයි වෙලාවද අපි දැනගන්නේ මේ වම දකුණ නොකියත් මේක දැන් අරමුණේ ඉන්නවයි කියලා? ඉතින්දී අපි එකතකින් රිස්කයක් ගන්නනවා නෙමෙයි, පොඩි පොඩි මොකක්ද ඒක කියන්නේ, මේ මේ අවධානමක් අරගෙන තමයි අපි වම දකුණ කියන්නේ නවත්තන්නේ. නවත්වුවට පස්සේ එකක් තමයි අපි කලින් නැවත්තලා නම් මේක අපේ තාම වර්ධනය වෙනත් කලින් අපි මේ වම දකුණ කියන්නේ නැවත්තුවා නම් ආයෙ හොන්න හිත පිට යන ගටංග. හැබැයි දැනටම හිත වැඩිලා නම් මේ වම දකුණ නොකියුවත් මේක ඉන්න පුළුවන් මට්ටමට වැඩිලා නම් වම දකුණ නොකියුවත් යා ඒ අරමුණේම යනවා. එහෙනම් අපිම පොඩ්ඩක් මේ අවධානම අරගෙන වම දකුණ නොකිය ඉන්න වෙනවා. නොකිය හිටියොත් තමයි අපිට තේරෙන්නේ කො තාමත් වම දකුණ කියන්නේ උමනාව තාම තියෙනවාද නැත්නම් දැන් එහෙම උමනාවක් ඇත්තේම නැද්ද? උමනාවක් ඇත්තේ නැත්නම් ඒ කියන්නේ යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වම දකුණ කිව්වේ නැති වුණාට අන්න හිත මේ සරල අරමුණේ බොහොම නිහඬමනසකින් යන්න පුළුවන් හැකියාව ලැබිලා. ඒ වගේ තමයි අපි හිතමු අපි අපේ හිතේ වුණ දැන් සක්කාය දිට්ඨිය ටිකක් දුර වෙලා කියලා හිතන්නකො. දුරලා නම් අපි හිතමු අපි ඒත් ඉතින් දේවල් කටයුතු කරද්දී ඒත් නිකන් අර ලොකු මම එක් ඉදිරිපත් වෙනවා නම් මේ කය මම කරගන්නවා නම් ඒ කියන්නේ තාමත් ඉතින් සක්කාය දිට්ඨිය වැඩ කරනවා කියන එකනේ. අපි හිතමු දැන් තවත් කෙනෙක් ගැඹුරට යනකොට අපි හිතමු එයා හිතනවා නම් ඔන්න රාගේ සම්පූර්ණයෙන්ම දුර වෙලා. ද්වේෂේ සම්පූර්ණයෙන්ම දුර වෙලා කියලා හිතාගත්ත කියලා හිතන්න. ඔන්න තනියෙන් භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. තුන් කැලේ ඉන්නේ තනියෙන්. ඒ විදිහට හිතා ගන්නවා දැන් කාලෙකින් රාගෙ හිතේ පහළුනෙත් නැහැ. ද්වේෂයක් හිතේ පහළුනෙත් නැහැ. දැන් හිතන්න ඒ ස්වාමීනා හිතාගත්තේ කියලා තමන් ලොකු අධිගමයකටපත් වුණා කියලා අනාගාමි වුණායි කියලා හිතා ගන්නවා. දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කොහොමද ඕක පරීක්ෂා කරලා බලන්නේ දැන් ඇත්ත වශයෙන්ම අනාගාමිද කියලා. එතකොට තින් එකතකින් අර පොඩ්ඩක් දැන් රාගෙ පැත්ත බලන්න යනවා කියන එක ලේසි නෑ. ඉතින් තමන් හානි වෙන්න පුළුවන්. හැබැයි දේශේ පැත්තේ බලන්න පුළුවන්. දේශේ පැත්තේ වොන්න බලන්න පුළුවන් පොඩ්ඩක් තමන් නොරුස්නා පරිසරයක ඉන්න පුළුවන්. තමන් අකමැති කීප දෙනෙක් එක්ක හැසිරෙන්න පුළුවන්. අපි තුමු තමන් සම්බ්‍රහ්මචාරීණන් එක්ක තව හැසිරෙනවා. හුදකලා බවෙන් පොඩ්ඩක් අයින් වෙලා ඔන්න පිරිසතරට එනවා. පිරිසතරට ආවහම ඔන්න කටයුතු සිද්ධ වෙනවා තමන්ගේ උමනාවට නෙමෙයි. තමන් කැමති විදිහට නෙමෙයි දේවල් සිද්ධ වෙන්නේ. අනිත් එක තමන් අපි තුමු බලාපොරොත්තු වෙච්ච ගෞරවය තමන්ට ලැබෙන්නේ නැහැ. පිළිගැනීම ලැබෙන්නේ නැහැ. අනිත් කය කටයුතු කරන්නේ තමන් කැමති විදිහට නෙමෙයි. ඉතින් මේ හරහා හිතේ ද්වේෂය විශ්සෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවානේ. තමන් ඉල්ලපු කුටිය හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවානේ ඉතින්. වතුර හම්බෙන්නේ නැහැ, වතුර කපලා. ඒ වගේ ප්‍රශ්න හිරෙනවා. ඒ වගේ එනකොට ඉතින් ද්වේෂය විශ්සෙනවා. එතකොට ද්වේෂය විශ්සෙනවා නම් අන්න ආයි මතක් කරගන්න. ආ මේ තාම අනාගාමි වෙලා නැහැ. නේද? තාම හිතාගත්ත අනාගාමි කියලා අනාගාමි නෑ හැබැයි. දැන් ආම තාම ද්වේෂය විශ්සෙනවා. තාම හොඳටම තමන්ට කේන්ති යනවා. සමහරවිට වචනත් පිට වෙනවා. දැන් ඒ කියන්නේ හුඟක් වෙලාට වෙන්නේ අපි හුදකලාව කාලයක් හිටියට පස්සේ ඔහොම හිතේ හැදෙනවා නිකන් අනාගාමි වගේ මට්ටම. හැබැයි ඒ ඇත්ත වශයෙන්ම අනාගාමි වෙලා නැතුව අපි හිතුව පිටසතරට ඇවිල්ලා මොනහරි හිතේ කේන්ති යන දෙයක් ආවහම හිත කේන්තිත් යනවා උපරිමෙන්ම. උපරිමෙන් දැවෙන්නම කේන්ති යනවා. එතකොට තමයි මතක් වෙන්නේ ආ මෙච්චර ගියා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන නැහැනේ. අනිවාර්යයෙන්ම ඉතින් මේ ප්‍රශ්නේ මෙතනමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ හින්දා ඒ වගේ අර තමන්ට මේ සලක ගන්න පුළුවන් මට්ටම් වලින් තේරුම් ගන්න එක වටිනවා. ඒ හින්දා තමයි ඔය සාමාන්‍යයෙන් මේ මහසි මේ සම්ප්‍රදායේදී ටිකක් දුරට භාවනා දියුණු කරගත්තට පස්සේ වැඩට දානවා කියනවා. වැඩට දැම්මට පස්සේ තමයි කෙලස් ටික ඇවිස්සෙන්න ගන්න. මේක එක දේවල් කරන්න ගියාම ලේසි නැහැනේ. කෙලස් කියන්නේ වැඩ කිරීම හරහා එක්කෝ තමන් ලොක්ක වෙන්න හදලා. එක්ක නිකන් තමන් කැපිලා පේන්නේ නැහැ. නැත්නම් තමන් ඒ වැඩේ කිරීම හරහා අනිත් අය මැඩ පවත් ගන්න යනවා. නැත්නම් තමන් කැමති විදිහට ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ රටේ නැති දේවල් හරහා එක්කෝ නැත්නම් ලාභ සත්කාරයට යනවා. වැඩ කරන්න ගියාම තමන්ගේ කීර්තිරාවය පැතිරීම හරහා වුණ ලාභ සත්කාරයට. ඉතින් පිරිහෙන්න තියෙන පැති ඊළඟට කෙලස් ඇති වෙන්න තියෙන පැති ඔක්කොම ටික හොඳට වටේම තියෙන වැඩ කරනකොට. ඉතින් පුළුවන් ද මේ වැඩ ටික කරන්න මේ කෙලස් ටිකත් ඇති වෙන්නේ නැති විදිහට. ඇති වුණොත් එතෙන්ට එතනට පහර දෙදි. يعني එහෙනම් කෙලස් ඇතිවීම සඳහා නිකන් මේ රාමුවක් ඇතුලේ කටයුතු කරනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ප්‍රායෝගිකව අපිට යුද්ධයට යෑමක් තමයි ඒකට කියන්නේ. අපි ඉස්සෙල්ලා ට්‍රේනින් මේ පුහුණු කඳවුරේදී පුහුණු වුණා. පුහුණු කඳවුරේ ඉතින් අපි වෙඩි තිබ්බා, රම්මණංගුවා, පින්ම පෙරළුවා ඔක්කොම බොරුවට හැබැයි. දැන් තමයි ඊටස්සේ යුද්ධයට යන්න වෙන්නේ. යුද්ධයට යද්දී ඉතින් වදිනවා සමහරවිට. ආයෙ ඉතින් සමහරවිට කෙලස් එනවා. ඉතින් වදිනවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් ඇවිල්ලා පුහුණු කඳවුරට එනවා. පුහුණු කඳවුරට ඇවිල්ලා ඉතින් ඔය මොකක් හරි විනය කර්මයක් කරගන්නවා. ඒස ආයෙත් යුද්ධයට යනවා. ඉතින් ඒ වගේ තමයි ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා අර ඇත්තටම මේ භික්ෂුත්වය තුළ ඒ පුහුණු කඳුරු ටික තියෙනවා. මේ කටයුතු කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි ආයි ආපස්සට ඇවිල්ලා ආයි පුහුණුව ශක්තිමත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ ඒ රාමුව තුළ ඉන්න වෙනවා. එතකොට මේ තමයි සුද්ධ වෙන්නේ කියලා. නේද? මොකද වෙන අදහසක් තියෙනවද?
ඉතකන්දෙන්
නැත්නම් පුහුණු වෙලා ආපහු යන්න පුළුවන්. ඒක තමයි. ඒක තමයි මං කිව්වේ මේ ආපත්‍ති කුසලතාවයේ තියාගන්න වෙනවා මේ කියන්නේ වෙන්නේ තියෙදි රැකෙන්න පුළුවන් මට්ටමින් කොට දාගන්න වෙනවා. ඒක තමයි. ආපහු සුද්ධ කරන්න පුළුවන් මට්ටමින් බේරුණා නම් ඒ කියන්නේ ආයෙ යන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් බුදුන් වහන්සේ සීලය පෙන්වන්නේ තායේ මේ ආයෙ මරලම දාන මට්ටමකින් නෙමෙයිනේ. කෙලෙසලම දාන මට්ටමකින් නෙමෙයි. ආයෙ ඒ කියන්නේ සීලය පනවන්නෙම මේ දැන් මොකක්ද ඒකට කියන්නේ? ඒක පැති පෙන්වන්නේ අර නැහැ. ඔව් ඒකෙම දැන් පරාජික හතරට කියන්නේ මේ බැරි අවස්ථාවක් වශයෙන් පෙන්වන්නේ. සංඝාදිශේෂ වෙන්න පුළුවන්, පචිති වෙන්න පුළුවන්, ඊළඟ දුෂ්කට වෙන්න පුළුවන්. ඒවට කියන්නේ මේ මොකද්ද? උත්තානගාමී. උත්තානගාමී අකුසල් පෙන්නනවා.
චිජ්ජගාමී.
ඒ පරාජික ටික විතරයි අපිට ගොඩ එන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ටික ඔක්කොම මේ සංඝයා ස්වාමින්වහන්සලාගේ මේ සහයෝගයෙන් අනිත් එක නැත්තම් මේ ඇවැද්දසීමෙන් හැම එකකින් අපිට අවංක කෙනෙක් අවංක නම් අවං එයාට නැවතත් පිරිසුදු වෙන්න අවස්ථාව කැමැත්ත උමනාව තියනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒකම බුදුරජාණන්සේ සෑහෙන අගය කියලා තියෙනවානේ. වැරද්ද වශයෙන් තේරුම් අරගෙන ආයත සංවරයේ පිහිටනවා කියන එක මත බුදුරජාණන්සේ පුදුම විදිහට මේ උනන්දු කරනවා. මොකද අපිට එකපාරට බෑ 100%ක් පිරිසුදු වෙන්න. අපේ අතින් වැරද්ද වෙනවා. වැරදි සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන්සේ ඒක තමන් අර වැරද්ද වශයෙන් පිළිගන්නව නම් ආයි බිමට බහිනව නම් අන්න පිරිසුදු වෙලා ඉස්සරහට යන අවස්ථාව තියෙනවා. නේද?
දැන් සාපරි දෙය අර දැන් සෙන්නාසේ සඳහන් කරලා සීලකින් ඉඳලා හිත පොඩ වඩන්නේ ඊට පස්සේ එතන ඉඳලා තමයි බොජ්ජංග භාවනාවට වගේ යමු වෙන්නේ
කියලා.
ඒක පොඩ්ඩක් කොහොමද
කියන පොඩ්ඩක්. ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් විස්තර කරද්දී දැන් අපිටම ඔන්න කෙනෙක් ඔන්න අපිටම සතිය දිනු කරගෙන යනවා. සතිය දිනු කරගෙන ගිහලා හිතේ සමාධියක් හදාගත්ත කියලා හිතන්නකෝ. දැන් සමාධිය පාදක කර දැන් සමාධියක් අවශ්‍ය වෙන්නෙම කියන්නේ දැන් මේ තියෙන වර්තමාන වශයෙන් මතුවෙන සංස්කාර ධර්මයන් එක පාර්ටම වෙනස් වීමක් තේරුම් ගන්න නැත්නම් මේකේ තියෙන ලක්ෂණේ වටහා ගන්න මේ එක මොහොතක් බැලුවයි කියලා වැඩක් නැහැ. මේක බහුලීකృత කිරීමක් කරන්න වෙනවා. නැවත නැවත බලන්න සිද්ධ වෙනවා. අපිට දැන් වේදනා අධ්‍යා බැලුවා එක දවසක්. බැලුවාම තියෙන ඕක ඇති වෙලා වෙනස් වෙලා නැතිලා ගියා. අනිත්‍යයි කියලා වැටහුණා. ඉතින් ඕක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක බහුලීකృత කළා නැවත නැවත හිතට පෙන්ලා දෙන්න වෙනවා. මේක නිකන් අර පුංචි ළමයෙක්ව මේ අධ්‍යාපනය ලබා පුංචි ළමයෙකුට අධ්‍යාපනය ලබා දෙනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. අපිට මේක පොතෙන් දැනුණට බණකින් ඇහුවට ඒක අපේ මතුපිට දැනීමක් විතරයි එතන තියෙන්නේ. නමුත් හිතට කාවැදීමක් වෙන්නේ නැහැ. ඒ හිතට කාවැදීමක් වෙන්න නම් කාලයක් තිස්සේම ඒ හිත මේ මෙබඳුම වේදනාවන් වල නැවත නැවත පෙන්වන්න වෙනවා. මේ වේදනාවක් හට ගන්නවා ඒකත් ඇතුළේ. ආයතා වේදනාවක් හට ගන්නවා ඒකත් ඇතුළේ. ආයතා වේදනාවක් හට ගන්නවා ඒකත් ඇතුළේ. මේ වගේ සිය දහස් වාරයක් මේ හිතට එයාම අතහරිනකම් මේක පෙන්වන්නේ. දැන් ඔක ප්‍රශ්නේ වෙන්නේ අපිට හුඟක් අමාරුයි තර්කෙන් කොහමද ඔක පෙන්ව හිතාගන්නේ. කියන්නේ තර්කෙන් අපිට හිතෙන්නේ මේක පොතේ තියෙනවා. හරි මමත් කළාත් බැලුවා වේදනාවක් ආවා මමත් එකපාරක් බැලුවා. වේදනාව හටගත්තා දැන් පොඩ්ඩක් වෙනස් වුණා තියලා ගියා. ඉතින් අනිත්‍යයි. දැන් ඔක ආයි බලන්න ඕනේද? ඉතින් අමාරුයිනේ තර්කයට ඔප් කරන්න හරි අමාරුයි. ඇයි මේක මේ බහුලීකృత කිරීමක් අවශ්‍ය වෙන්නේ? මේ බහුලීකృత කිරීමේ යම් නැවත නැවත කළා මේක නිකන් අර වතුර බිඳුව දාලා නිකන් අර කලයේ පිරෙනවා වගේ වැඩක් වෙන්නේ. අපි මුලින් වතුර බිඳුවක් දැම්ම දැච්චර දැනීමක් නැහැ. ආයෙ තව එකක් දා. ආයෙ දාලා යම් අවස්ථාවක තමයි මේ කට පිරෙන්න එන්නේ. ඊළඟ බිඳුව දැම්ම ගමන් ඔන්නේ උතුරලා යනවා. තේරුණාද? අන්න ඒ වගේ අර හිතට මේක නැවත නැවත පෙන්ලා දීලා ඉන්න යම් අවස්ථාවක තමයි නිබ්බිදා විරාග මට්ටමක් එන්නේ. ඒ කියන්නේ බුදුහාඳුර පෙන්නන්නේ යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තාය. මේ යථාභූත ඥාන දර්ශනයක් තියෙන නිබ්බිදාව පිණිසයි. හිතේ කලකිරීම පිණිසයි. මේක නැවත නැවත පෙන්ලා දීලා යම් අවස්ථාවක මේ පොඩ පෙන්ලා දැකලා යම් අවස්ථාවකට ආවා නම් ඒකේ මේ මොහුකුරා යන මට්ටමට ආවා නම් හිත අතහරිනවා. දැන් අරමුණ හිත අතහැරියා. දැන් ආයි හිත يعني අපි උත්සාහ දරුවත් අරමුණට දාන්න බලෙන් දැන් හිතට අමාරුයි. හිතට හරි වෙහසක් ඒක. මේ අරමුණේ ඉන්න එක පවා වෙහසක්. දැන් එයා කැමති නිදහසේ ඉන්න. අන විරාගීය ස්වභාවයක් තියෙන. දැන් මේ අරමුණ නිකන් බොඳ වෙලා ගිහිල්ලා, පාට මැකිලා ගිහිල්ලා, විරංජනේ වෙලා ගිහිල්ලා. දැන් හිත කැමති මේ අරමුණ අරමුණු නොකර තනියෙන් ඉන්න, නිදහසේ ඉන්න. ඔන්න ඔකට තමයි සාමාන්‍ය අනිශ්චිත භාවයක් කියලා කියන්නේ. දැන් හිත කැමති අනිශ්චිතව ඉන්න. අරමුණු තියනවා, මේ ඇසුරු කරන්නේ නැහැ. ඒක තමයි ඊළඟට පාදක කරගන්න ඕනේ. හැබැයි ඉතින් මේ අනිශ්චිත භාවයට ආවා කියලා සම්පූර්ණයෙන් රාග දේශ මොහ දුර වෙලා නැහැ. මේ අනිශ්චිත භාවය පාදක කරගන්න වෙනවා නේද කෙලස් දුරු කරන්න. මේ අනිශ්චිත භාවයම ඉන්න තියෙනවා. එයාගේ හිත දැන් එයා දැන් අනිමිත්ත භාවය. අනිමිත්ත ශුන්‍යත ඔය පැත්තනේ කතා කරන්න වෙන්නේ. ඒකක් ඇසුරු කරමින් තමයි දැන් වැඩි වැඩියෙන් ඉන්නවා. හැබැයි පරණ පුරුද්දට අල්ලනවා. පරණ පුරුද්දට උපාදාන කරනවා. උපාදාන කරාම සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න ආයිත් ඇල්ලුවා කියලා. ප්‍රඥාවෙන් ඔන්න යම්සි උපක්‍රමයක් පාවිච්චි කරනවා. යම් උපක්‍රමයක් පාවිච්චි කරලා ඔන්න නිදහස් කරගත්තා. ආයි රිටර්න් වෙන්නේ මෙතෙන්ට. ඉතින් ඕක නැවත නැවත කිරීම හරහා තමයි ආශ්‍රවයන්ශය කරන්න පටන් ගන්නේ. ආශ්‍රවයන් ටික අහු වෙන්නේ නැතෙන්දී. ඒ කියන්නේ මේ දැන් එයා ඇත්ත වශයෙන්ම පිරිසුදු භාවයක ඉන්න පුළුවන් නම් ඇයි ආයිත් යන්නේ? මෙතනනේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් දැන් පිරිසුදු තැනක් හම්බුත් වුණා. දැන් හිතේ කෙලෙස් ඇත්තෙත් නැහැ ඒ වෙලාවේ. දැන් හිතත් සංසුන් නැවතිලා හොඳින් ඉන්නවා. ඒත් ඇයි පිට යන්නේ? ඉතින් තමයි ආශ්‍රව හම්බෙන්නේ. ඉතින් තමයි හේතු වශයෙන් ආශ්‍රව පෙන්වන්නේ. ඒත් මේ පරණ පුරුද්දට මෙයා යනවා. රූපයක් දැක්කම ආයෙ ගිහිල්ලා ඇල්ලුවා. ආයෙ සද්දයක් ඇහුණා ආයෙ ගිහිල්ලා ඇල්ලුවා. ඉතින් ඒ අල්ලන අල්ලන වාරයක් පාසා ඒ හිතේ තියෙන මේ පුරුද්ද ට්‍රෙන්ඩ් එක අයින් කරන්න වෙනවා. ඒ හැබිට් එක අයින් කරන්න. පුරුද්ද කපන්න වෙනවා. ඒක මේතර තනිකර මේ ප්‍රෝග්‍රෑම් එකක් දුවන්නේ තනිකර. මේක මේ පුරුදු රාශියක් තියෙන්නේ. ඒ පුරුද්දට අන්න පුරුද්ද පෝෂණය කරනවා වෙනුවට මේ ආශ්‍රවය පහළ වුණා. මේ ආශ්‍රවයෙන් නිසා දැන් ඔන්න ආයි මොකක්ද ඒකට කියන්නේ පරිඋත්ථාන මට්ටමකට ආවා. පරිඋත්ථාන මට්ටමට ආව ගමන් තේරුණා දැන්. ඔන්න දැන් ආයි රාගින ආවා කියලා තේරුණා. මේ රාගේ පෝෂණය කරනවා වෙනුවට ඒකට එහෙම්ම මේ නිරුද්ධ වෙලා යන්න හදන්න. මේක දැන් මේ හරහා මේක මතු වුණා. මෙතන හැබැයි දැන් ආයි අසුබයක් දාන්න යන්නෙත් නැහැ. හේනෝ දැන් මේක මෙහෙම දිවෙලා යන්න, ෂය වෙලා යන්න හලස්සනවා. සතියෙම ඉන්නවා. ඊට පස්සේ ආයි මේක දිවෙලා ගියා. ආයෙත් තමන් අර අනිසිත භාවයට ආවා. ඉතින් ඔය මට්ටමක් තමයි බුදුහන් වහන්සේ කියන බොජ්ජංග දියුණු කරන්න කියලා. විවේක නිසිතං කියලා කියන්නේ ඒකයි. අර විවේකී ස්වභාවය තමයි දැන් අසුරු කරන්නේ. දැන් ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. දැන් අනිසිත භාවයක් කියන එකක් හඳුනාගෙන තියෙනවා. ඒ අනිසිත භාවය පදනම් කරගෙන තමයි විඥා විමුක්ති කියන එක කතා කරන්නේ. දැන් ඔය ආනාපාන සති සූත්‍රය බලන්න. ආනාපාන සති සූත්‍රයේදී බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියන ඔය විදිහට සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය ඔය විදිහට බොජ්ජංග හතගෙනම කියනවා. දැන් බොජ්ජංග දියුණු කරන්න කියන්නේ ඒ විවේක ස්වභාවය තුළම ඉඳමින්. දැන් මෙයා තේරුම් ගන්න තියෙන මේක මේ මම දැන් අත දාලා මේක කරන්න බෑ. මෙතන තියෙන හේතුඵල ධමයක් තියෙන්නේ. මේ හේතුඵල ධමයක් අනුව මේක සිද්ධ වෙනවා. ඉතින් දැන් එයා තවදුරටත් අර විවේක ස්වභාවයම ඇසුරු කරනවා. ඒ විරාගී ස්වභාවයම ඇසුරු කරනවා. හිත ඇල්ලුවට අතහරින ගතියම මේ පරිනිස්සග්ගයන් ඔසග පරිණාමයෙන් කියන්නේ නිකන් අත්හැරීමක් පුරුදු කරමින් තමයි ආයි ඒක එහෙම කරන්න කරන්න ආයෙත් මෙතන තමයි ඇසුරු වෙන්නේ. වැඩි වැඩියෙන් ඇසුරු වෙන්නේ මේ අනිශ්චිත භාවයක්. නික්ලෙස් ස්වභාවයක්. විඥානේ අල්ලන්නේ නැති ස්වභාවයක් තමයි පුරුදු වෙන්නේ. ඉතින් ඕකම තමයි කරන්න වෙන්නේ බොජ්ජංග දියුණු කිරීම සඳහා. ඉතින් ඒක අර ලොකුසානාසේ මට මතක එකපාරක් එහෙම කියනවා. දැන් ඕකේ ඉන්න හිත නිකන් ඊළඟ තට්ටුවට ඊළඟ තට්ටුවට ඔහොම ඔහොම වගේ යන ගතියක් තියෙනවා. මුලින් තිබුණේ නිකන් උඩ නිකන් රළු කෙලෙස් මට්ටමක්. ඒක කපලා ගියා. ඒක නිකන් අඩු වුණා. දැන් ඉන්නේ සූක්ෂම මට්ටමක්. ඒ හිතට දැන් ඒ සූක්ෂම මට්ටම තේරෙනවා. මොකද එයා වැඩියෙන් අසුර කරන්නේ අර විවේකය. චිත්ත විවේකයක් තියෙනවා යාට දැන්. නිකන් යාර දැන් රූප පෙනුනට දැන් ඒ තරම් ඉස්සෙල්ල තරම් ගන්න යන්නේ නැහැ. හිත චිත්ත විවේකයක් භුක්ති දෙනවා. හත් දැහුනට යන්නේ නැහැ චිත්ත විවේකයක් භුක්ති දෙනවා. අන්න ඒතකොට මේ හිතේ නිකන් තැම්පත් භාවයක් එනවානේ. වතුර ටික නිකන් තැම්පත් වෙන ඉඩ හැරියා වගේ. අන්න ඒතකොට දැන් ඊළඟ ඊනා තට්ටුව වගේ වහිනවා. ඊළඟ ඊළඟ කෙලස් තට්ටුවක් පේනවා. ඒකත් සුද්ධ වෙනවා. ඒකට ආයෙ තව කෙලස් තට්ටුවක් පේනවා. ඔන්න ඒ වගේ ස්වභාවය තමයි තියෙන්නේ. අර මට තේරෙන්නේ ඉතින් ඔහොම ඉතින් මන් දන්නේ
නැහැ.
දිට්ඨේ දිට්ඨ මත්තම් කිව්වහම ඉතින් මටත් හිතෙනවා තිය බොජ්ජංග මට්ටමක් වගේ කියලා. මොකද ඉතින් එතනට ඉන්න බැහැනේ නැත්තම්. දුටුවේ දුටු මතින් අතර වෙන්න නම් ඒ හිතට ඊට වඩා යම් හැකියාවක් තියෙන. ඒ කියන්නේ ඒ හිතට ඒබඳු හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই මට්ටමට එන්න නම් අනිශ්චිත භාවයක් මට්ටමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය යෝගාවචරයෙකුට එකපාරට දිට්ඨේ දිට්ඨ මත්තම් කරන්න බැහැනේ. යා රූපයක් දැකුවාන් ටස් ගාලා එතනට යනවා. එතෙන්ද ගිහිල්ලා යා ඒකේ පැටලෙනවා. පංචයක් ගොතනවා. නමුත් හැබැයි යාටත් බැරි නෑ එතෙන්ට එන්න. ඒ දිට්ඨේ දිට්ඨ මත්තම් වලට එන්න බැරි නෑ. එයා තදින් නැවත නැවත සතිය දිනු කළා, සමාධිය දිනු කළා, ඔක්කොම ඩිකලාට පස්සේ යම් අවස්ථාවක එනවා එයා. දැන් රූප පේනවා, හැබැයි හිත කතන්දර ගතන්න යන්නේ නැහැ ඒකත් එක්ක. සද්ද ඇහෙනවා, කතන්දර ගතන්න යන්නේ නැහැ. ප්‍රපංච නැහැ. හිත ඉන්නවා එයත් එක්ක. එතකොට අන්න දිත්තේ තමන් මට්ටමක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ එතන ඒ ඇවිල්ලා ඒ එක සම්දිස්ථානයක්. ඉතින් එතනත් සම්පූර්ණ නිවනක් කියන්න බැහැ ඉතින්. එතන ඉඳන් තව යන්න ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ පබස්සර මට්ටම එතන තියෙනවා. පබස්සර මිදන් වික්‍රේ චිත්තං එහෙම කියලා කියන්නේ. ඒ ප්‍රබාස්වර මට්ටම ඔන්න ඔතන තියෙනවා. ඒක හඳුන ගන්නත් අවශ්‍යයි. ඒක හඳුනගෙන ඒක ඒ තුල නැවත නැවත හිත පවත්වමින් එන එන වෙලාවට කෙලස් කප කපා යන්න තමයි තියෙන්නේ. හොඳයි. ඉතින් අද අපි 9 කාලෙ විතර නිකන් සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. එහෙනම් අද දවස පුරා ඉතින් මේ ස්වාමින්වහන්සේලාත් ගිහි උපාසක මහත්තුරුන්ත් අපි එකතු වෙලා සාකච්ඡා පැවැත්වීම තුළින් අපි රැස් කරගත්තා යම් කුසලයක් තියෙනවා නම් ඒ සියලු කුසල් දෙවියන් ඥාතීන් සමග අපි බෙදා හදා ගනිමු. ittavata ca amhehi sambandham punya sampadam sabbe deva anu